දැන් අද හවස් වරුවේ තියෙන්නේ මේ ලිඛිතව ලැබිලා තියෙන ප්‍රශ්න තියෙන භූමියක් ඒ ප්‍රශ්න සාකච්ඡා කරන්න. ඊට පෙර අපි බලාපොරොත්තු වෙන යම් යම් දැන්වීම් යම් නිවේදන වගයක් දැන් නොවැම්බර් මාසේ වැඩසටහන හිට බණ්ඩාරගම මේ අර බෞද්ධ ශාලාවේදී හවස තුනට ධර්ම දේශනාවක් තියෙනවා. අනිද්දා මහරගම පන්නිපිටියේ අර මොරකැටියේ යෝධගම ගෙදර ධර්ම දේශනාවක් තියෙනවා උදේ 8:00 ඉඳන් 11:00 දක්වා. ඒ ධර්ම දේශනා දෙකටත් මේ පින්වත් පිරිසට කැමති අයට සහභාගී වෙන්න පුළුවන්. ඊළඟට 11 වෙනිදා ලබන සෙනසුරාදා මේ දවස් 7ක භාවනා වැඩසටහන ආරම්භ කරනවා. 11 ඉඳන් 11, 12, 13, 14, 15, 16, 17 දක්වා. ඒ දින 7 භාවනා වැඩසටහනට දැනටත් නම් ලබා දීලා තියෙන පින්වතුන්ට සහභාගී වෙන්න පුළුවන්. මොකද අපිට උපරිම වශයෙන් 400කට පමණයි පහසුකම් සපයන්න පුළුවන්. ගියපාර අපිට 400කට පහසුකම් දෙන්න තිබුණත් 500ක් විතර ආවා, සහභාගී වුණා. නමුත් යම් යම් අයට කැමති නම් පිටින්දලා ඇවිල්ලා උදේ ඇවිල්ලා සහභාගී වෙලා ගෙදර යන්න පුළුවන් නම් මීරිගම වේයන්ගොඩ මේ කිට්ටුව ප්‍රදේශවල අයට සහභාගී වෙන්න පුළුවන්. ඒකට අපේ ප්‍රශ්නයක් නැහැ, අපිට ගැටලුවක් නැහැ. අර නමාතැන් දෙන්න පුළුවන් පිරිස විතරක් තමයි අපි නම් ලබා දීලා සීමා සහිතව කටයුතු කරන්නේ. අනික අයට උදේ ඇවිල්ලා හවස යන්න පුළුවන් භාවනා වැඩසටහනට. ඒක තේරුම් ගන්න ඕනේ. ඒක දවස් 7ක් තියෙනවා. මේ සියලු පින්වතුන්ට භාවනා වැඩසටහනකදී ඉදිරියේදී මේ දවස් 7ට සහභාගී වෙන්න නම් තමන්ගේ නම ඒ ලිපිනය ටෙලිෆෝන් නම්බර එක අර පහල අපේ වසන්ත මහත්තයා ඉන්නවා, එයාට ඒක ලබා දීලා ලියාපදිංචි වෙන්න ඕන. මොකද එහෙම ලියාපදිංචි වෙන්න දැන්ට දහස් ගාණක් ඉල්ලලා තිනවා. නමුත් අපි සීමා සහිත පිරිසකට පමණයි ඒ අවස්ථාව ලබා දෙන්න පුළුවන් වෙන්නේ. මේ ධර්ම දේශනා අහලා කෙනෙකුට දැනුමක් ලැබෙනවා. දැනුමෙන් පමණක් නිවන් දකින්න බෑ. ඒක ප්‍රායෝගිකව දැක්මක් කරගන්න ඕන. ඥානතෝ කියන්නේ දැනුම, පස්සතෝ කියන්නේ පසක් කොට දැක්ම. ඉතින් ඒක නිසා ඒ භාවනා වැඩසටහනට හිටිය එක්කෙනෙක් විතරයි දන්නේ මේ දැනුම දැක්මක් බවට පත් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒක නිසා ඒක ප්‍රායෝගික අත්දැකීමක්. ඒක භාවිතයට ගන්න ඕන. ඉතින් ඒක නිසා ඒ භාවනා වැඩසටහනට දැන්ට 60,000ක් විතර සහභාගී වෙලා තියෙනවා මේ ලංකාවේ. තවත් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට මේ භාවනා වැඩසටහන් ටිකක් කල් කරන්න අනුව මේ නිවන් දකින්නට මඟපල ලබන්නට සුදුසු බොහෝ අය ඉන්නවා. තව එයාටත් අවස්ථාවක් ලැබෙයි. ඒ අවස්ථාවෙන් එයා ප්‍රයෝජන අරගෙන මේ සංසාර දුකෙන් මිදී නිදහස් වන්නට අවශ්‍යයි ඉන්නවනම් ඒ අයට මේක මේ මාර්ගය මේ පිළිවෙත විවෘත වෙයි. ඒක නිසා භාවනා වැඩසටහන් තියෙනවා මේ නොවැම්බර් මාසේ 11 වෙනිදා, දෙසැම්බර් මාසෙත් තියෙනවා 8 වෙනිදා 7 වෙනිදා පටන් අරගෙන 15 ඉවර වෙනවා. ඊට පස්සේ නැවත දෙසැම්බර් මාසෙ තියෙනවා බිබිල අර නාගල රජමා විහාරයේ අපේ අර බදුල් ඌව වෙල්ලස්ස නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක අර බදුල් ගම්මන සුමනසාර නායක හාමුදුරන්ගේ අනුග්‍රහයෙන් මූලිකත්වයෙන් ඒ ස්ථානයේදී ඒකට ඕන කෙනෙකුට එන්න පුළුවන්. එතන පහසුකම් යම් යම් දේවල් තියෙනවා මෙහාට වඩා. ඒ නිසා ඒ තැන්වලට එන්න සහභාගී වෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ජනවාරි මාසේ වැඩසටහන අපි ඉදිරියට ප්‍රකාශයට පත් කරනවා. ඉතින් ඒව තමයි දැනට අපිට කියන්න තියෙන්නේ. ඒ අනුව වගේම මාතලේ ධර්ම දේශනාවක් තියෙනවා අර වීරත් මහත්මාගේ අයි මේ හෝටලේ වීරත් මහත්මා ඇවිල්ලා ආරාධනා කළා මේ නොවැම්බර් මාසේ 25 වෙනි ඉරිදාද 26 වෙනි ඉරිදා. ඒ වගේ මහනුවර ධර්ම දේශනාවක් තියෙනවා පෙරාදිනේ 19 වෙනි ඉරිදාවස 2:30. ඒවටත් මේ පින්වතුන්ට මහනුවර මාතලේ පැත්තේ ඇයට සහභාගී වෙන්න පුළුවන්කම ලැබෙනවා තියෙනවා. හොඳයි එහෙනම් දැන් මේ පින්වතුන් අපි මේ තේරුම් ගන්න ඕන මේ ධර්මය අහන්නේ මේ බණ භාවනා කරන්නේ වෙන මොහකටවත් නෙමෙයි මේ හිත දියුණු කරගන්න නෙමෙයි හිත හදාගන්න වඩා ගන්න නෙමෙයි සංවර්ධනය කරගන්න නෙමෙයි හිත පිරිසිදු කරගන්න ඥාන ලබන්න නෙමෙයි කෙලෙස් මුල් තුන බඹයක් වමන වූ ශරීර කූඩුව තුළ තියෙන මුල් බෑගෙන තියෙන කෙලෙස් මුල් තුන මනෝමය කාය තුළින් උදුරා අස්කර අර විමුක්තිය පූර්ණ කරගන්න. ඉතින් ඒක නිසා මේක තේරුම් ගන්න ඕන අපි මේ බණ භාවනා දෙකම උපකාර කරගන්නේ මේ පාරිශුද්ධත්වය පිරිසිදු බවක් ඇති කරගන්න. කිලුටු වෙලා තියෙන්නේ දැන් ඔය ප්‍රියදේට පංචස්කන්ධය උපාදානය කරගන්නකොට තරහ වෛර ක්‍රෝධ හිතේ ඇති වෙනකොට මානය මෝහය වැරදිසේ අස්මානය මනිනකොට හිට කිලුටු වෙනවා. එක හොඳට තේරුම් ගන්න ඕන බෞද්ධයෙක් හැටියට අපි කෙනෙකුට ලෝකයට ගම්ට රටට ගෙදෙට්ට පවුලට ආදර්ශමත් වෙන්න ඕන අපි මෙත්තානුස්සති අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න ඕන හැම වෙලෙම හැම අවස්ථාවකම හැකි හැම අවස්ථාවකම අර සංකාර සිටිවිල්ලක් ආවහම මේ සංකාර විසංකාර කරන්න මේ මෙසානුස්සති අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති හතරම භාවිතයට ගන්න ඕන. හොඳයි දැන් මේ අද ලැබිලා තියෙන ප්‍රශ්න ලිඛිතව නොඑක් අයගෙන් අපේ ගොඩමුන්නේ දොස්තර ගොඩමුන්නේ මහත්මා මේ ප්‍රශ්න විමසනවා විචාරනවා. ඒ ප්‍රශ්න හොඳට අහගන්න ඊට පස්සේ අපි ඒකට ඒක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස. ජාතරූප රජත පටිග්ගහ ගත්තවා සිල්පදේ වීරමණී සිල්පදේ මාගදී භාෂාවේ තේරුම පහදා දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටි.
ජාත රූප රජත පටිග්ගහනා පටිවිරතෝ හොති තමයි බුද්ධ භාෂිතයේ තියෙන්නේ. නමුත් අද ඔය සම්මතයෙන් ජාත රූප රජත පටිග්ගහනා වීරමණී සික්ඛාපදං සමාදියාමි ඒක සම්මත සිල්පදය. නමුත් බුද්ධ දේශනාවේ තියෙන්නේ ජාත රූප රජත පටිග්ගහනා පටිවිරතෝ හොති. මේක දෙකක්. ජාත රූප රජත කිව්වේ රන් රිදි මුතු මැණි මේවා අපි ප්‍රතිග්‍රහණය කරගෙන අපේ අයිතියට අරගෙන අපේ සන්තකයට අරගෙන අපේ භාරයට අරගෙන අපි ඒවා යම් ආකාරයක අපේටම ප්‍රතිලාභයක් ලබන්න යම් ආයෝජනයක් පරිහරණයක් පාවිච්චියක් කරනවා නම් ඒක පටිග්ගහන. ඉතින් ඒක නිසා මේ එදා බුදුහාමුදුරුව ඉන්න කාලේ මේ කහවණු හැදුවේ රත්තරන් වලින්. ඒ නිසා ඔය ජාත රූප රජත කිව්වේ එදා භාවිතයට ගත්තේ තඹ කාසි, රිදි කාසි, රත්තරන් කාසි මේ වගේ ඒ වගේම මුතු මැණික් වටිනා දුර්ලභ දේවල් මේක නිසා එදා මේ මිල මුදල් වගේ පාවිච්චි කළේ ඔය රන් රිදී මුතු මැටික් වගේ දේවල්. ඒවා අර බික්කුම් බව කය කරන්නට ඇප කැප වෙලා ඉන්න අය ඒවා ප්‍රතිග්‍රහණය කිරීමයි ඒවා උපාදානය කර ගැනීමයි ඒවා අරගෙන තමන් සන්තකයේ ගබඩා කරලා එකතු කරලා කටයුතු කිරීමයි වැරදි. දැන් හොරු එන්නේ රත්තරන් රිදී තියෙනවා කියලා ආරංචි වුණා. ඒ කාලේ මිල මුදල් නෙමේ රත්තරන් රිදී තමයි පාවිච්චි කළේ. ඉතින් ඒක නිසා අද ඒ රන් රිදී මුතු මැණික් වගේම තව මුදල් කොටසකුත් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ මුදල් උනත් ඒ වගේ ප්‍රතිග්‍රහණය කරගෙන ආයෝජනය කරන්න එහෙම නැත්නම් බැරි වැඩක් කරන්න ඒ මුදල් එකතු කිරීම එක්කව ඔයගොල්ලෝ ගොඩ ගා ගැනීම රස කර ගැනීම වැරදි. ඒක අර ජාතිරූප රජිත ප්‍රතිග්‍රහණ වේරමණී කියන කරටත් අදාළයි. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. එදා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ කාලයට වඩා අද වෙනස් වෙලා තියෙනවා. අද තියෙන්නේ ඔය මුදල් නෝට්ටු කාසි කොළ ඒ වගේම රත්රන් රිදි මුතු මැණිකුත් ප්‍රතිග්‍රහණය කරනවා ආයෝජනය කරන්න උපාදානය කරගන්න අල්ලගන්න එකතු කරගන්න කටයුතු කරනවා. ඒ දෙකම අඩ වෙන විට අදාළයි. ඒ මිල මුදල් අරගෙන යම් ව්‍යාපාරයක හෝ තමන්ගේ ප්‍රතිලාභයට හෝ බැංකුවක පොලියට දැමීමෙන් හෝ ඒත් ප්‍රතිග්‍රහණය වෙනවා. ඒවා වැරදි වැඩි. ඒක තමයි ජාතිරූප රජිත ප්‍රතිග්‍රහණ පටිවිදිත හෝති කියලා කියන්නේ.
ගෞරවනීය අරියතුන් වහන්ස, දසනේන පහතබ්බා සබ්බව සූත්‍රේ දසනීයානං සංචේ සංවේජනීයානං මහ පරිනිබ්බාන සූත්‍රේ දසනේන පටි
පහතබ්බා
සම්පන්න දසනේන සම්පන්න කරණීය මෙත්ත සූත්‍රේ කෙටියෙන් පහදා දෙන්න.
ඕ දැන් එක එක සූත්‍රවල මේ දසනීයානං සංවේජනීයානං දසනේන පහතබ්බා දසනේන සම්පන්න කියලා බුදුහාමුදුරුව දේශනා කළා. මේ තුනේම තියෙනවා කරණීය මෙත්ත සූත්‍රය, රතන සූත්‍රය, මහා පරිනිබ්බාන සූත්‍රය, තවත් සූත්‍ර ගණනාවක තියෙනවා දසනීයානං කියන එක. දසනීයන කියන්නේ තමන්ගේ දැක්ම, දෘෂ්ටිය, ආකල්පය. මේ පැවැත්ම පිළිබඳව, පංචස්කන්ධය පිළිබඳව, ජීවත් වීම පිළිබඳව, ඔය ප්‍රිය මනාප දේ පිළිබඳව, අප්‍රිය අමිහිරි දේ පිළිබඳව, ඇලීම ගැටීම මිලි මේ මුලාව පිළිබඳව තමන්ගේ තියෙන දැක්මක්, දෘෂ්ටියක්, ආකල්පයක්. අර පුතග්ජන පුද්ගලයන් පිළිබඳ. ඒකයි පුතග්ජන පුද්ගලයා ඔය ප්‍රිය මනාප දේට ඇලෙන්නේ, අප්‍රිය අමිහිරි දේට ගැටෙන්නේ අර දැක්ම පිරිසිදු නැති නිසායි, දැක්ම කිලුටු නිසායි. ඒ නිසා යම් කිසි කෙනෙක් සෝතාපට්ටි ඵලයට පත් වෙනකොට, සම්මාදිටියට පත් වෙනකොට, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තාම මේ බණ අහලා අර රාග දේශ මොහ අලෝභ දේ සමෝහ ලෝභකේ ද්වේෂකේ මෝහකේ කියන අර ති හේතුක ප්‍රතිසන්දිය ලැබුවාම ඒ පුද්ගලයා මේ ඇලෙන ගැටෙන මුලා වෙන හේතු දකිනවා. ඒ අනුව තමන්ගේ දැක්ම දෘෂ්ටිය පිරිසිදු කරගන්න බලනවා. ඒ දැක්ම දෘෂ්ටිය පිරිසිදු කරගත්තට පස්සේ තමයි අර දසනීන සම්පන්න වෙන්නේ, දසනීන පහතබ්බා කරන්න පුළුවන් වෙන්නේ, දසනීයානං සංවේජනීයානං කියන தത്വෙට පත් වෙන්නේ. ඒ නිසා සෝතාපට්ටි ඵලයට පත් වෙන්නට බලාපොරොත්තු වෙන බලාපොරොත්තුෙන් කටයුතු කරනවා නම් පිරිසිදු චේතනාවකින් ඒ පුද්ගලයා තුළ තමන්ගේ දැක්ම දෘෂ්ටිය ආකල්පය පළමු කොටම පිරිසිදු කරගත යුතුයි. දිට්ඨින් උජුං කරෝති චිත්තමත්ත පසීදති කියලා මේක බුදුහාමුදුරන්ගේ ධර්මයේ දේශනා කරලා තියෙනවා. දිට්ඨින් උජුං කරෝති, දිට්ඨිය දැක්ම පිරිසිදු වීම පළවෙනි පියවර තමයි උජුං කරෝති. ඒ වගේම චිත්තමත්ත මේ හිතේ ඇති වූ අර දැක්ම දෘෂ්ටි ආකල්පය පිරිසිදු වෙන්න ඕන, පසීදති වෙන්න ඕන. පසීදති කියන්නේ චිත්තමත්ත පසීදති කියන්නේ පිරිසිදු කරගන්න ඕන. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුගේ පංචස්කන්ධය පිළිබඳව තියෙන දැක්ම කිලුටු නම්, ජීවත් වීම පිළිබඳව තියෙන වැරදි අදහසක් ආකල්පයක් නම්, මේ සංසාරයි කියලා හිතනවා නම් ඒ පුද්ගලයාගේ දැක්ම කිලුටුයි, පිරිසිදු නැහැ. ඒ පුද්ගලයා දර්ශනයෙන් සම්පන්න වෙලා නැහැ. ඒ නිසා මේ ජීවත් වීම පිළිබඳව, පංචස්කන්ධය පිළිබඳව, පැවැත්ම පිළිබඳව, ඔය කරන කියන හිතන බොහෝ කටයුතු පිළිබඳව නිවැරදි දැක්මක් දෘෂ්ටියක් ලැබීම අර දර්ශනයෙන සම්පන්න වීමයි, දසනීයානං සංවේජනීයානං වීමයි, දසනේන පහතබ්බා කිරීමයි. එතකොට මේ දසනේන සම්පන්න වෙන්න පුළුවන් වෙන්නේ අර හේතුඵල ධර්මයට බහගලපා බලා, ණය විනයට සසඳා බලා, ධම්මානුධම්ම පටිපදාවෙහි යම් තාක් දුරට ඇතිරෙන්නට පුළුවන් පුද්ගලයෙකුට පමණයි මාර්ගයට පිළිපන්නා වෙන්නේ. ඉතින් ඒක නිසා සෝතාපට්ටි මාර්ග හතරක් තියෙනවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය, පරම පවිත්‍ර සිරිසත් ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම, ධම්මානුධම්ම පටිපදා හැසිරීම. මේ හතර යම් තාක් දුරට තේරුම් ගත්තොත් ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා අර සම්මාදිටියටපත් වෙන්න, දසනේන සම්පන්න වෙන්න. දසනියානම් පහ සංවේදිනියානම් දසනේන පහතබ්බා මේ කරු කරු සියලු ආකාරයේ මේ දැක්ම දෘෂ්ටිය පිරිසුදු කරගන්න. එනිසා සියලු පෘථග්ජන පුද්ගලයන්ගේ දැක්ම දෘෂ්ටිය අපිරිසිදුයි, කිලුටුයි. ඒකයි පංචස්කන්ධේ උපාදානය කරගත්. ඒකයි පැවැත්ම සාරයි කියලා වටිනවා. අර ප්‍රිය මනාපදේට දැන් විශේෂයෙන්ම අප්‍රිය අමිහිරිදේට ගැටෙන්නේ, තරහ වෙන්නේ, කෝධ කරන්නේ, ඊර්ෂ්‍යා කරන්නේ, එකට එක කරන්නේ, ඔය යම් විරුද්ධකාරයන්ට වෛරක්කාරයන්ට පොල් ගහන්නේ, පලි ගහන්නේ, ශාප කරන්නේ, පූජාවට්ටි කියලා දෙස් දෙවල් තියන්නේ, වස්කවි කියන්නේ, ශාප කරන්නේ, මේ සියලු දේ අර දැක්ම බොහොම කිලුටු නිසායි. ඒ ශාප කරන වස්කවි කියන දෙස් දෙවල් තියෙන දේවාල වලට යන පූජාවට්ටි තියෙන මේ සියලු දෙනාගේ දැක්ම බොහොම කිලුටු වෙනවා. දවසෙන් දවස, මොහොතින් මොහොත, එක ඇලීම ගැටීම මුලාව තුනම වැඩි වෙලා කිලුටු වෙනවා. ඒක නිසා ඒ පුද්ගලයන්ට දර්ශනයෙන් සම්පන්න වෙන්න තියෙන අවස්ථාව තමන් විසින්ම නැති කරගන්න බව හොඳට තේරුම් ගන්න ඕනේ.
අරියදුන් වහන්සේ, ත්‍රිකෝටික මාංශ යනු කුමක්ද? බෞද්ධයන් නිර්මාංශ විය යුතුද?
ත්‍රිකෝටික මාංශ පාරිශුද්ධත්වය. ඒ කියන්නේ මෙහෙමයි, තුන් කෙරවලකින් පිරිසිදු වූ මාංශයක් ගැන බුදුහාමුදුරුවෝ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියලා විග්‍රහයක් කරලා තියෙනවා. ඒ කියන්නේ කෝටික කියන්නේ මේ කෙරවල. තුන් ආකාරයකට තමන් වෙනුවෙන් මැරුවෙත් නැති, තමන් මස් කෑමක් හෝ මස් ඉල්ලීම නොකර, මස් බලාපොරොත්තුකුත් නැතුව, මස් රස විඳීමේ කැමැත්තකුත් නැතුව යම් ආකාරයකට ලබා ගන්න පුළුවන් මස් ඒ කාලේ තිබුණා. දැන් සුනාමියක් ඇවිල්ලා මූද ගොඩ ගැලුවාම අර මූදේ හිටිය වැඩි වූ අර මූද රැල්ලට ගොඩ ගාපු මස්සු මාළු ඉතුරු වුණා. වතුර ටික බැහැලා ගියා, මාළු ටික මැරිලා ගියා. දැන් ඒ මාංශය කවුරුවත් මැරුවෙත් නැහැ, කවුරුවත් ඉල්ලලා කරවැඩෙකුත් නැහැ, චේතනාවක් තිබුණෙත් නැහැ, මස් ඉල්ලුවෙත් නැහැ, මස් රස බලාමේ කැමැත්තක් තිබුණෙත් නැහැ. හැබැයි අර මාළු ටික ගොඩ ගැහුවා. ඉතින් ඒක නිසා ඒ මාළු අර වතුර බැලලා ගිය ගමන් මූදේ මාළු මැරෙනවා විනාඩි ගානක පැයකින්. ඒ වගේ මාංශයක් ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයක් ඇටියට බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ වගේම යම් කිසි හේතුවක් නිසා ලෙඩක් රෝගයක් නොවන යම් හේතුවක් නිසා තවත් සතෙක් අල්ලලා මරලා දාපු සත්තුගේ මස් තියෙනවා. ඒ මසුත් ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයක්. කවුරුවත් ඒරටාව මැරීමේ චේතනාවකුත් තිබුණේ නැහැ, මස් රස විඳීමේ චේතනාවකුත් තිබුණේ නැහැ, මස් රස බැලීමේ ඉල්ලීමේ චේතනාවකුත් තිබුණේ නැහැ. ඒවා ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශ හැටියට බුදුහාමුදුරුවෝ විග්‍රහ කළා. හැබැයි ඒ වගේ මාංශ ගිහියන්ට අදාළයි, ගිහියෝ ඒවා ගන්න පුළුවන්. නමුත් මේක තවත් පැත්තකින් අපි බලන්න ඕන. මේ වගේ අර ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයක් වුණත් බුදුහාමුදුරුවන්ට පිළිගන්නුවත්, බුදුහාමුදුරුවන්ට පූජා කළොත් උයලා ඒ දානෙට, බුදුහාමුදුරුවෝ ඒක පිළිගත්තා. හැබැයි කොතනකවත් කියලා නැහැ ඒ මාංශය වැළඳුවා කියලා. ඒක පාත්‍රයට පිළිගත්තා, පාත්‍රයේ පැත්තකින් තිබ්බා. හේතුව මොකද? මේ මස් කෑමේ රස තෘෂ්ණාවක්, රස ආසාවක්, රස තණ්හාවක්, රස පිරේතකමක්, රස මජරිකමක් තියෙන්න බෑ ආර තත්වයට පත් වූ කෙනෙකුට. සබ්බ පාන භූත හිතාය අනුකම්පාය දයාපන්නු වුණානම් අර ආපෝ තේජෝ ආයෝ පටවී වර්ණගන්ධ රසෝජාවලින් යුත් අර තවත් කෙනෙකුගේ මස්කන්න, තව සතෙකුගේ මස්කන්න කිසිම ආකාරයක කැමැත්තක්, ආසාවක්, අදහසක්, සිතුවිල්ලක්, චේතනාවක් ආර්ය තත්ත්වයට පත් වූ උත්තමයා තුළ නෑ. මස් රස විඳීමේ ආසාවක් නෑ. ලේසත් ලෝහිත පානී ලුද්දෝ කියලා කිව්වේ ඒකයි. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව කවුරු හරි ඒ වගේ මස් හරි මාළු හරි මොනවා හරි ඒ වගේ දෙයක් කවුරු හරි උයලා ගෙනල්ලා පිළිගන්නවා නම් ඒක බාරගත්තා පිළිගත්තා පින් දුන්නා හැබැයි ඒවා කොයිම වෙලාවකවත් බුදුහාමුදුරුව වැළඳුවා කියලා කොටනකවත්ම නැහැ ඒවා පාත්‍රයේ පැත්තකට තියලා අර මේ මස් රත නැති ලේ රත නැති දේවල් විතරක් බුදුහාමුදුරුව වැළඳුවා පරිහරණය කළා. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන ටිකෝ ටික පාරිශුද්ධ මාංශය කියලා එකකුත් තියෙනවා. බුදුහාමුදුරුව ඒක යම්මාකාරයට ගිහියන්ට අනුදැන වදාරලා තියෙනවා. නමුත් බාර ශ්‍රාවකෙක් බුද්ධ ශ්‍රාවකෙක් මගපල් ලැබූ කෙනෙක් කීයටවත් මේ වගේ දේවල් කරන්නේ නැහැ. මොකද සබ්බපාන භූත හිතාය අනුකම්පාය දයාපන්නු තමන්ගේ පණ වගේ අනුන්ගේ පණත් වටිනවා. ඒ අනුව තවත් ඒ වගේ පණ ඇති සතෙක් මරලා හෝ මැරිලා හෝ ගත්ත මස් රස විඳීමේ රස පිළිරිතකමක් රස ආසාවක් රස මජරිකමක් මේ කැත හිතක් නැහැ. ඒකයි ආර්ශාවකේ කියන தત્ත්වය.
ගෞරවනීය අරිහතුන් වහන්ස දස අකුසල් වලදී සිතුවිල්ලෙන් වෙන වැරදි ගැඹුරෙන් පහදා දෙන්න.
සිතුවිල්ල නෙමේ මේක තියෙන්නේ තුන් ආකාරයක් කාය සංකාර වචී සංකාර මනෝ සංකාර. මනසින් වෙන වැරදි තමයි කාම විතක්ක විචාර පවත්තලා ප්‍රිය දෙයට ඇලෙන දීර්ඝ සංසාරේ පුරුදු කරගෙන ආපු දීගංවා. ඒ වගේම ව්‍යාපාද විතක්ක විචාර පවත්තලා ද්වේෂයෙන් වෛරයෙන් අතීත ද්වේෂයේ වෛරය නැවත නැවත මතු කරලා ඒ ද්වේෂයෙන් වෛරයෙන් කටයුතු කිරීම අර සීරි වාණිජාතිකයේ තියෙන ව්‍යාපාද විතක්ක විචාර. ඒ වගේම විහිංසා විතක්ක විචාර. විහිංසා කියන්නේ අනුන්ටත් වෙහෙස කරලා විහේසා අනුන්ගේ මගත් වහලා අනුන්ගේ නිවනටත් බාධක මග අවුරලා තමන්ගේ නිවනත් අවුරගන්න දේ විහිංසා විහේසා කියලා කිව්වා. ඉතින් ඒක නිසා මේ මනසෙන් කරන වැරදි අර වචනයෙන් ක්‍රියාවෙන් කරන වැරදි වගේ නෙමෙයි ඒකගේ සිය ගුණයක් බලවත්. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ටේන වාසතිවා කරෝතිවා. එනිසා සියලු මිනිස්සු මේ මනසෙන් තමා බොහෝ වැරදි වැඩ කරන්න. දැන් අපි මොකක් හරි අපිට පාඩුවක් වුණාම අලාභයක් වුණාම අපහසුවක් වුණාම අපි ශාප කරනවා. ඕක නායකණ්ඩ ඕන එන ගහන්න ඕන තව නොයෙකුත් ආකාරයේ ශාප කරනවා. මේවා මනෝමය වැරදි මේ මනෝ සංකාර මේ මනසෙන් කරන මේ වගේ වැරදි දේවල් මුළු විශ්වයම කිලුටු කරන ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරම කිලුටු කරනවා. එතකොට තමන් ඒ වගේ ශාපයක් කරලා පලි ගහලා වස් කවියක් කියලා මනසෙන් එක්ක කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක පාත්‍ර මනසෙන් කරන වැරදි බොහොම බලවත්. අර සච්චක වච්චගොත්ත බුදුහාමුදුරුවෝ ගාවට ආහම වාද කරන්න විවාද කරන්න මේ කතාව තමයි ඇදලා ගත්තේ. ඉතින් ඒක නිසා ඒ කාලේ සච්චක වච්චගොත්තලා කිව්වේ මේ මනසෙන් කරන වැරදි බොහොම සුළුයි අර ක්‍රියාවෙන් කතාවෙන් කරන ඒවා තමයි සියලු දේ පටිසන්දෙනවා කියලා. ඒක තමයි උපනිෂද් ධර්මයේ ජෛන දර්ශනයේ වේදාගමෙන් සිවාගමෙන් තිබුණු දර්ශනය. නමුත් බුදුහාමුදුරුවෝ කිව්වා නෑ ඒක නෙමෙයි මේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ටේන බාසුතිවා කරෝතිවා. ඒක නිසා මනසේ චේතනාම් භික්කවේ කම්මං වදාමි කියලත් බුදුහාමුදුරුවෝ කිව්වා. ඒ නිසා හැම කෙනෙකුගේම පළමු කොටම චේතනාව පිරිසිදු කරගන්න ඕන සිටිවිල්ල පිරිසිදු කරගන්න ඕන. ඒකට සමහර දර්ශනීන් සම්පන්න කියන දැක්ම දෘෂ්ටි ආකල්පය පිරිසිදු කරගන්න. ඉතින් ඒක නිසා පින්වතුනි යම් කිසි කෙනෙක් තමන්ගේ දැක්ම දෘෂ්ටිය පිරිසිදු කරගන්න දන්නේ නැත්නම් බොහෝ වැරදි වෙනවා. ප්‍රිය දෙයට ඇලෙනවා, අප්‍රිය දෙයට ගැටෙනවා, ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මනිනවා, මෝහයෙන් කටයුතු කරනවා, මානෙන් අස්මානෙන් කටයුතු කරනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන සිටිවිල්ලෙන් තමා දැන් මේ සිටිවිල්ලට මනෝ පුබ්බංගමා ධම්මා කියන එකට මුල් වෙන්නේ අතීත වර්තමාන අනාගත දුර ළඟ සියුම් ඝන අධ්‍යාත්මික බාහිද්ද හීන ප්‍රනීත 11 ආකාර වූ චේතනා සිටිවිලි ආරම්මණයන් මෙතෙන්දි කෙනෙකුට එනවා. ඉතින් ඒක නිසා මනසටයි ඔය සියලු දේ එන්නේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මේ වචනයෙන් කරන ක්‍රියාවෙන් කරන දේවල් වලට පදනම වෙන්නේ මූල හේතුව වෙන්නේ අර දීගං වා කියලා මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ කියපු මේ දීර්ඝ සංසාරේ පවත්වගෙන ආපු වැරදි පුරුදු. ඒවා දීර්ඝ සංසාරේ අකුසල් පුරුදු. අකුසල් ගති. ඒ නිසා ඒවා රාග ගති, ද්වේෂ ගති, මෝහ ගති මේ අද කරන දෙයක් නෙමේ. මීට පෙර මොහොතක කවදා හෝ මේ සංසාර ගමනේ කවදා හෝ එකතු කරගත්ත මුල් බෑගත්ත අර තමන්ගේ චිත්තසංතානි ගති හැටියට තැන්පත් වෙලා තියෙන වැරදි දේවල් තමයි ඒවා තමයි දීගං වාගිවේ දීර්ඝ සංසාරේ පුරුදු කරගත්ත වැරදි දේවල්. ඒවා තමයි ඒවා නිසා තමයි කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර කරලා මිනිසුන් අනික් අයව තමනුත් අනික් අය දෙපැත්තම කිලුටු වෙන්නේ. දෙපැත්තම හිත කිලුටු වෙනවා මේ වගේ කාම විතක්කයක් විචාරයක්, ව්‍යාපාද විතක්කයක් විචාරයක්, විහිංසා විතක්ක විචාරයක් පැවැත්වුවොත්. මේක තේරුම් ගත යුතු දහමක්.
ගෞරවනීය අරිහතුන් වහන්සේ, ආලවක යක්ෂයා උපතිස්ස පරිබ්‍රාජකයා කුඩා ධර්මස්කන්ධයක් හෝ ගාථාවක් ශ්‍රවණය කිරීමෙන් සෝතාපන්න බවට පත් විය. නමුත් සෝතාපන්න වීම සඳහා දින 7ක් අනුසයන පොදවා සිටීම අනිවාර්ය වේ.
ඒ අරහත් තත්වයට පත් වෙන වරදවගෙන තියෙනවා.
ইহත අවස්ථාවවලදී ඒ සිදු වූ ආකාරය පහද.
සෝතාපට්ටි ඵලයට පත් වෙන්නේ අනුසය ඉවත් කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒක අර නිරෝධගාමිනී මාටිපදා මාර්ගය. නිරෝධගාමිනී මාර්ගය පූර්ණ ගැනීම පූර්ණය කර ගැනීමයි ඒක. ඒ අරහත්ත්වයට පත් වෙන්නේ අනුසය. දැන් අනුසය හැටියට දැකීමත් අනුසය උපදින හැටි උපදින ආකාරය දැකීමත් අනුසය නිසා පැවැත්ම දිගටම පවත්වාගෙන යෑමත් මේ අනුසය නිරෝධ කළ හැකිය නිරෝධගාමිනී මාර්ගයක් තියෙනවා කියලා දැක්ම සෝතාපට්ටි ඵලය. චතුරාර්ය සත්‍ය අවබෝධ. ඒක නිසා මේ සෝතාපට්ටි ඵලයට පත් වීම කියන එකේදී අනුසය හැටියට දැක්කා. තාම ඉවත් කළේ නැහැ. අනුසය ඉවත් කරන්න තමයි අර සකදාගාමි මාර්ගයේදී අනුසය කොටසක් ඉවත් කරනවා. අනාගාමි මාර්ගයේදී අනුසය ඉවත් කරනවා කොටසක්. අරහත් මාර්ගයේදී රූපරාග මාන දුට්ටි වලට අදාළ වෙන අනුසය න අනුසයටි කරනවා. ඒක නිසා ඉස්සෙල්ලම සෝතාපට්ටි ඵලයට පත් වුණාම වෙන්නේ අනුසය ඉවත් කිරීම නෙමෙයි. අනුසය පිළිබඳව නිවැරදි දැක්මක් දෘෂ්ටියක් ආකල්පයක් හිතේ ඇති වෙනවා, පැහැදිලි වෙනවා, චිත්තමත්ව පසීදති වෙනවා. ඉතින් ඒක නිසා මේක පටලවාගෙන තියෙන්නේ මේ අනුසය නිවැරදිව න අනුසයටි කරන්න පුළුවන් වෙන්නේ සෝතාපට්ටි ඵලයට පත් වුණාට පස්සේ සකදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අරහන්ත මාර්ගය. සෝතාපට්ටි ඵලයේදී වෙන්නේ මේ දැක්ම දෘෂ්ටිය ආකල්පය අර දසනේන පහතබ්බා එමනන දසනියානං සංවේජනියානං එමනන දසනේන පහතබ්බා දසනේන සම්පන්න මේ කරුණු වලින් මේ වචන වලින් කියපු දේ. එනිසා සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා අනුසය හැටියට දකිනවා. අනුසය උපදින්නේ තමන්ගේ හිතේ. අනුසය ඉපදුන දුකක් උරුමයන්නේ පැවැත්ම පවත්වාගෙන යන්නේ තමන් මේ අනුසය නිරෝධ කළ යුතුයි කළ හැකි සම්ම දක්කාතා. ඒ වගේම අනුසය නිරෝධ කිරීමේ පාරක් පිළිවෙතක් මාර්ගයක් බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. මෙන්න මේ කාරණා හතර පැහැදිලිව පිරිසිදුව දැක්ම දෘෂ්ටිය ආකල්පය පිරිසිදු වුණාම අර ප්‍රියදේට ඇලීමත් අප්‍රිය දේට ගැටීමත් කියන දෙකම පරිඥාතම් පරිඥය පරිඥාතන්ති කරන්න පුළුවන් වෙනවා. ඒකයි සෝතාපට්ටි ඵලය. එනිසා සෝතාපට්ටි ඵලයට පත් වෙලා ඊට පස්සේ තමයි අනුසය දවස් 7ක් තුනදී ඉවත් කරන්න පුළුවන් වෙන්නේ. මේ දෙකම එකවරට කරගන්නත් පුළුවන්, කරගන්න ක්‍රමයකුත් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒ වගේ කරගත්ත අයත් බාහිර දාරු වීර්යතුමා, සන්තති අමාත්‍යතුමා, දබ්බමල්ලි පුත්‍ර රහතන් වහන්සේ, පුකුසාති රජ්ජුරුව, කුමාර කාශ්‍යප හාමුදුරුව, මේ වගේ අය පිළිබඳව බුද්ධ දේශනාවේ තියෙනවා. නමුත් ඒ අරහත් තත්ත්වයට හෝ අනාගාමී තත්ත්වයට හෝ පත් වෙන්නේ. නමුත් සෝතාපට්ටි තත්ත්වයට පත් වෙන්න ඕන තමන් මේ වර්තමාන මොහොත දකින්න ඕන. මේ බණ අහලා ඇයි අපි මේ දුක් විඳින්නේ? මේ දුකට හේතුවක් නිදාන වූ හේතුවක්, ප්‍රත්‍ය වූ හේතුවක්, මූල වූ හේතුවක් තියෙනවා. මේ හේතුව කවුද කරන්නේ? තමන්. මේ හේතුව කාටද නැති කරන්න පුළුවන්? තමන්ට. වෙන කාටවත් කරලා දෙන්න පුළුවන්? බෑ. ඒක නිසා මේ අනුසය ඉවත් කිරීමක් නෙමේ සෝතාපට්ටි මාර්ගයේදී ඵලයේදී වෙන්නේ. මේ දැක්ම දෘෂ්ටිය ආකල්පය, මේ පැවැත්ම පිළිබඳව, පංචස්කන්ධය පිළිබඳව, ජීවත් වීම පිළිබඳව, ඔය ප්‍රිය මනාපදේ පිළිබඳව, අප්‍රිය අමීරිදේ පිළිබඳව, තමන්ගේ හිතට එන වැරදි අරමුණු පිළිබඳව නිවැරදි දැක්මක් දෘෂ්ටියක් ඇති වෙලා දැක්ම පිරිසිදු වීමයි, ධම්මෝ සන්දිට්ඨිකෝ කියන තත්ත්වයට පත්වීමයි වෙන්නේ. එහෙම ෂක් ඊට එහා ගියහම තමයි අනුසය න අනුසේති කරලා ආනපාන සත්‍යම, ඒක අර නිරෝධගාමිනී පටිපදා මාර්ගය පිළිවෙත.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, තමන්ට හිමි දේපලක් තවත් අය විසින් බලෙන් හිමි කර ගත් විට එය නැවත තමන්ගේ දරුවන් හට සතු කර දීමට, ලබා දීමට උත්සාහ කිරීම ලෝභ දේශ මෝහ වලට අයත් වේද?
ආයි කියන්නකෝ ප්‍රශ්නේ. මේක ඉතින් පුද්ගලික ප්‍රශ්නයක්.
තමන්ට හිමි දේපල තවත් අය විසින් බලෙන් හිමි කරගත් විට,
හිමි දේපලක් හිමි නම් බලෙන් බලෙන් ආය කරගන්න බෑ කාටවත්.
ඔව්. එය
තමන්ට හිමිකමක් තියෙනවා නම් දැන් අර දැන් මේක මේ අපි ඔප්පුවකින් ලියවිල්ලකින් තමයි මේ හිමිකම තියෙන්නේ. තේරුණාද? ඒක හිමි නෙමෙයි. දැන් වෙන කෙනෙක් කවුරු හරි භාවිතා කරනවනේ ඒ පුද්ගලයාට අයිතියක් තියෙනවා. ඒක හිමිකම, ඒක ධර්මතාවය. ඒක නිසා දැන් ඒ වගේ දෙයක් තමන් දැනටින් දරුවන්ට හිමිකමක් තියෙනවනම් දරුවන්ට ලියලා දුන්නාම දරුවන්ට ඒක ලැබෙයි. අර මෙයාට හිමි නෑ, නමුත් දරුවන්ට හිමි වෙන්න පුළුවන්. එතකොට දරුවන්ට ලියලා දුන්නාම මොකද වෙන්නේ? ධර්මතාවයෙන් දරුවන්ට ඒක අයිතිය, හිමිකම, මේක මේ පරිහරණය කරන්න තියෙන අයිතිය. අපි මේ සියලු දේ වැරදිලා දැන් දකින්නේ. මේක මගේ ඉඩම. පුළුවන් වැරෙනකොට ගෙනියන්න ඈ බෑ. දැන් මිනිස්සු මේක කම්බි ගහලා කොටු කරලා, කණ්ඩි දාලා, කානු දාලා කොටු කරලා මගේ ඉඩම කියලා. ඕක ගෙනියනවද කවුරු හරි? නෑ. ඒ නිසා ඒක තමන්ට අර පරිහරණයට, භුක්තියට ගන්න පුළුවන්. ඒකට අර ණය ගණදෙනුවක් තියෙනවනේ. ඒකට අයිතියක් තියෙනවනේ. ඒක ධර්මතාවයක් තියෙනවනේ. උබ්බේතගත පුඤ්ඤතා ශක්තිය තියෙනවනම් ඒක ලැබේ. ඒක ලැබෙන්නේ නැත්නම් ඒක මේ ණයගන්න දිනුවට අදාළ දෙයක්. ඉතින් ඒක නිසා මේ සියලු දේ හරියට කල්පනා කරගත්තොත් අපි ඔය මොනවාක්වත් උපාදානය කරගන්න හැබැයි අපිට අර උබ්බේතගත පුඤ්ඤතා ශක්තියෙන් ඒ ලැබිලා තියෙන දේවල් ධර්මතාවයෙන් අපිට ලැබේ. ඉතින් ඒක නිසා මේ වගේ පුද්ගලික ප්‍රශ්න ඉතින් අහන එක එච්චර ගැලපෙන්නේ නැහැ. නමුත් මේ පුද්ගලික ප්‍රශ්න වුණත් මේකෙත් ධම්මානුධම්ම ප්‍රතිපදාවක් තියෙන බව හොඳට තේරුම් ගන්න ඕන. අපි මේ අද භාවිතා කරන අයිති කරන අයිති කරගෙන ඉන්න දේවල් අපි කවදක්වත් කාටවත් නූල් පොතක්වත් ගෙනාවෙත් නැහැ, ගෙනියන්නත් බෑ. ඒක තේරුම් ගත්තොත් හරි. එහෙම ගෙනියන්නත් බැරි, ගෙනාවෙත් නැති, අරගෙන යන්නත් බැරි දේවල් තමයි මේ දැන් මේ ප්‍රශ්න තියෙන්නේ. එහෙම දෙයක් මගේ මට ලියලා තියෙනවා. හැබැයි දැන් මට අයිතියක් නැහැ. දැන් අනුන් භුක්ති විඳිනවා. එහෙමනම් එයාට ඔප්පුවේ වැඩක් නැහැ. ඔප්පු කියන්නේ ලියවිලා අකුරු ටිකක් කොළ ගැල්ලක් විතරයි. ඔය කොළ ගැල්ලිනුත් වැඩක් නැහැ.
අඤ්ඤ නාමීන්ද්‍රිය කියන
අඤ්ඤතාවීන්.
අඤ්ඤතාවීන්.
ඔව්. දැන් මේ සියලුම දෙනා මනුස්සයෙන් හැටියට ඉපදුනහම දැන් පෘථග්ජන කාලේ ක්‍රියාත්මක කරන්නේ කිසිම ඉන්ද්‍රියක්. පෘථග්ජන පුද්ගලයෙක් හැටියට අර අහක යන කුණු එකතු කරගන්න පාවිච්චි කරන්නේ ආයතන හයක්. මොනවද? සලායතන. ඇහැ අහක යන කුණු රූප එකතු කරගන්න රූප උරාබොන්න චක්කායතන. කන අහක යන ශබ්ද රූප උරාබොන්න සෝතායතන. නාසය අහක යන ගන්ධ සුවඳ උරාබොන්න ගන්ධායතන. දිව රස උරාබොන්න කය පහස පොට්ටබ්බ උරාබොන්න මන ධම්මතාවන් උරාබොන්න. මේ අයෙන් උරාබොන්නේ ආයතන වලින්. යම් කිසි කෙනෙකුට ඉන්ද්‍රිය ධර්මයන් මතු වුණොත් ආයතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තෝරලා බේරලා පෙරලා පිරිසිදු කරලා යහපත් දේ පිරිසිදු වන දේ ගන්නවා ඉන්ද්‍රිය ධර්ම වලින්. ඒ පුද්ගලයාගේ මනීන්ද්‍රිය කියන ඉන්ද්‍රිය මෙතෙක් නොතිබුණු යටපත් වූ මනායතනය, අර මනසං හදයන් පන්නරං කියන මනායතනය මනීන්ද්‍රිය බවට පත් වෙනවා. මනීන්ද්‍රිය බවට පත් වුණාම අන්නේ පුද්ගලයාගේ අර ධම්ම චක්කුන් උදපාදී වෙනවා. දහම් ඇස පෑදෙනවා. ඒ අනුව හේතුඵල ධහමට බහා බල ගලපා බලා නයවිනයට සස්සඳා බලනකොට තව ඉන්ද්‍රිය පහක් ඒ පුද්ගලයා තුළම යටපත් වෙලා තිබුණු ඉන්ද්‍රිය පහක් අර චක්කුන් උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි කියන තත්ත්වයට පත් වෙන්න අර මනීන්ද්‍රිය ක්‍රියාත්මක වෙනකොට සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය අලුතෙන් තිබුණු දෙයක් දැන් පිරිසිදු වෙලා මතුවෙනවා. මේවා නොතිබුණු දේවල් නෙමේ, ක්‍රියාත්මකව නොතිබුණේ යටපත් වෙලා ගිහිලා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් යටපත් වෙලා. හැබැයි ඒවා තියෙනවා. ඔය ඉන්ද්‍රිය තියෙනවා. කාගාවට? තමන්ගා. මේවා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරනකොට මේවා යටපත් වෙලා තියෙනවා. අහගෙන කුණු හෙලකව් කළා ආගන්තුකෙහි උපකිලිට්ටේන උපකිලිට්ටා. ඒ නිසා යටපත් කරා, යටපත් වෙලා. දැන් අර පිරිසිදු වේගෙන යනකොට හිත අර සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය ධර්ම පහකුත් බල ධර්ම පහකුත් බල ධර්ම 20ක් වෙනවා. එක එක ඉන්ද්‍රියට සද්ධා ඉන්ද්‍රියට බල 4ක් මතු වෙනවා. ඒ වගේම විරිය ඉන්ද්‍රියට සතර ඉද්ධිපාද කියන බල 4 මතු වෙනවා. සති ඉන්ද්‍රියට සතර අධිපට්ඨාන කියන බල 4 එනවා. සමාධි ඉන්ද්‍රියට සතර ආර්ය ධ්‍යාන කියන ධ්‍යාන මතු වෙනවා. පඤ්ඤා ඉන්ද්‍රියට චතුරාර්ය සත්‍ය මතු වෙනවා. මේ මතු වුණාම දිගින් දිගටම මේ ආනපාන සති සමාධිය අස්සපස්ස කරගෙන යනකොට ඒ පුද්ගලයා තුළ මෙතෙක් නොවු මඤ්ඤතාවය අඤ්ඤතාවයට පත් කරන අඤ්ඤතාවීන්ද්‍රිය මතු වෙනවා. හැබැයි දැන් මේකේ කතාවකුත් තියෙනවා. කොණ්ඩඤ්ඤ බමුණා, කොණ්ඩඤ්ඤ බමුණා කියන්නේ අෂ්ට අභිඥාලාභී ඉර්ෂිවරේ. අර බෝසත්තුමා ඉපදුණු දවසෙත් අර මේ නක්ෂත්‍ර නම් කියන්න ගෙනාවේ කොණ්ඩඤ්ඤ බමුණත් ආවා. ඊට පස්සේ බුදුහාමුදුරු අවුරුදු 35කට පස්සේ බුදු වුණා. මේ ඔය අවුරුදු 35 තුළම අර අෂ්ටාභිඥාලාභී කොණ්ඩඤ්ඤ මඤ්ඤා කොණ්ඩඤ්ඤ ඇටියට ජීවත් වුණා. ඉද්ධ ප්‍රත්‍යහාරය පෑවා, අභිඥා තිබුණා, නොයෙකුත් කටයුතු කළා, ජීවත් වුණා. ඊට පස්සේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා බැලුවා කාටද මේ ධර්ම දේශනා කරන්න කියලා. එතකොට අන්තිමට දැක්කේ අර පස්වග මහණුන් අර කොණ්ඩඤ්ඤ බමුණ ඇතුළු. කොණ්ඩඤ්ඤ බමුණ හොයාගෙන ගිහිල්ලා බුදුහාමුදුරුව දවස් 24ක් මේ ධර්මය, මේ හේතුඵල ධහම, මේ බුදුහාමුදුරුව අවබෝධ කරගත්ත මේ හේතුඵල ධහම, පටිච්චසමුප්පාද ධර්මය, මේ ධර්මතාවයන් ඒ අයට, ඒ පස්වග මහණුන්ට පැහැදිලිව පිරිසිදුව කියා දුන්නා. කියා දෙන කොටයි අර අඤ්ඤතාවී ඉන්ද්‍රිය මතුනේ. ඒ අනුවයි විරජං වීතමලං ධම්ම චක්කුං උදපාදි මඤ්ඤතා මඤ්ඤා කොණ්ඩඤ්ඤ අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් වුණා කියන අර අඤ්ඤතාවී ඉන්ද්‍රිය මතු වුණා. ඒ නිසා සෝතාපට්ටි ඵලයට පත් වෙන හැම කෙනෙක්ම තුල තියෙන, යටපත් වෙලා තියෙන මේ අඤ්ඤතාවී ඉන්ද්‍රිය සෝතාපට්ටි ඵලයට පත් වීමේදී අඤ්ඤතා වින්ද්‍රිය මතුවලා සෝතාපට්ටි ඵලය මතු කරනවා. නැවත සකදාගාමි ඵලයට පත් වීමේදී නැවත අඤ්ඤතා වින්ද්‍රිය අනාගාමි ඵලයට අරහත් ඵලයට පත් වීමේදී නැවත ඒ පුද්ගලයා තුළ අඤ්ඤතා වින්ද්‍රිය හතර වරක් බලගන්නනවා ක්‍රියාත්මක වෙනවා මතුවෙනවා. ඒ නිසා මේක දැන් ලෞතර බුදු කෙනෙකුගේ පසේ බුදු කෙනෙකුගේ ඔය ඉන්ද්‍රිය හතර අඤ්ඤතා වින්ද්‍රිය එකවරම හතරවරම එකටම ක්‍රියාත්මක වෙනවා. නමුත් අර චතුසත්‍ය බුද්ධ අරහත් බුද්ධ කියන අර ශ්‍රාවක බුද්ධ කියන අයකට මේක හතරවරක් මේ අඤ්ඤතා වින්ද්‍රිය මතුවෙනවා මගඵල ලැබෙන හැම අවස්ථාවකම හැම මොහොතකම. ඒ නිසා මේ ඉන්ද්‍රිය තමන්ගාව තියෙනවා යටපත් වෙලා. ඔය ඉන්ද්‍රිය යටපත් වෙලා තියෙන රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ප්‍රිය දෙයට ඇලීම නිසා මෝහයෙන් යටපත් වෙලා, අප්‍රිය දෙයට කැටීම නිසා ද්වේෂයෙන් යටපත් වෙලා, මෝහයෙන් මරදි අර මානෙන් අස්මානෙන් මැනීම නිසා යටපත් වෙලා යටපත් කරගෙන. ඉතින් ඒක නිසා මේක තමන්මයි මතු කරගන්න ඕන. මතු කරගන්න නිකම් බෑ. පළමු කොට මන ඉන්ද්‍රිය මතු කරගන්න ඕන. ඊට පස්සේ සද්ධා ඉන්ද්‍රිය, ඊට පස්සේ විරිය ඉන්ද්‍රිය, ඊට පස්සේ සති ඉන්ද්‍රිය, ඊට පස්සේ සමාධි ඉන්ද්‍රිය, ඊට පස්සේ පඤ්ඤා ඉන්ද්‍රිය, ඊට පස්සේ අඤ්ඤතා වින්ද්‍රිය මතු වෙනවා. මතු කරගන්න දෙයක් නැහැ, මතු වෙනවා. මගපල් ලබනකොට ඒ ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙලා මතු වෙලා එනවා.
ගෞරවනීය රහතන් වහන්සේ, මේ වන විට ජාත සෝතාපන්න අය ලංකාව තුල උත්පත්ති ලබා ඇතිද? ඔවුන්ට තනියම ඉදිරියට මාර්ගඵලවලට තනියම ගමන් කිරීමට හැකියාවක් ඇතිද යන්න පහදා දෙන්න.
මෙහෙමයි, ජාතසෝතාපට්ටි ඵලයට පත් වූ අය නම් එක්කෙනෙක් දෙන්නෙක් නෙමේ, සිය ගණනක් මේ හෙළබිමේ අදවන විට නැවත උපත ලැබලා ඉන්නවා. මට අඩු ගානේ අවුරුදු 6-7 ළමින් මේ ජාතසෝතාපට්ටි ඵලයට පත් වූ ජාතසෝතාපන්න පොඩි දරුවෝත් ඉන්නවා අවුරුදු 6-7. ඒ වගේම දැන් ටිකක් වැඩි වියට පත් වුණ අයත් ඉන්නවා. හැබැයි මේ ජාතසෝතාපට්ටි ඵලයට පත් වූ අයටත් නැවත අර කල්යාණ මිත්‍ර සම්පත්තිය පරම්පරිත සීසත් ධර්මයේ යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපදාව එක පාට සීපත් වෙනවනේ, කොහෙන් හරි කාගෙන් හරි අහලා දැනගන්න ඕන. එතකොට අර මාර්ගයේ දෙවෙනි වරට විවුර්ත වෙනවා සකදාගාමි මාර්ගය. හැබැයි ඒ දෙක වෙන්නේ දැන් ජාත සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයාට විතරයි ඔය ආයි ඔය අවස්ථා හතර අවශ්‍ය. ඊට පස්සේ එක ධර්මතාවයක් බවට පත් වෙලා හැබැයි තුන්වෙනි වරට අනාගාමි වෙන්නත් හතරවෙනියට අරහත් වෙන්නටත් මේක උපකාරක ධර්මයක් වෙනවා මේ අංග හතර. නමුත් අර සෝතාපට්ටි ඵලයට පත් වෙන්නත් ජාත සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයෙකුට සකදාගාමි අනාගාමි වරහත්ත්වයට පත් වෙන්නත් මේක මේ අංග හතර මාර්ග අංග හතර නියත වශයෙන්ම උපකාර වෙනවා. ඒ නිසා දැන් මේ අංග හතර නිවැරදිවත් පිරිසිදුවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වඩන්නට දැන හිටියේ නැති කාලෙක දැන් මේක 2005-06 තමා මතු වුණේ මේ සෝතාපට්ටි අංග හතර අවුරුදු 1800ක් වැහිලා තිබුණා. ඔය අවුරුදු 1800 ඇතුළත අර ලෞතු අපේ ගෞතම ලෞතුරා බුදු පියාණන් වහන්සේ 2600කට පෙර පින්වන් පෑවදාල කාලේ ජීවමානව හිටිය කාලේ බොහෝ පිරිසක් ජාත සෝතාපට්ටි ඵලයට පත් වුණා. ඒ අය නැවත මිනිස්යෙන් වෙලා මිනිසත් බව ලැබලා මේ කාලය තුළ ඔය අවුරුදු 1800 තුළ නැවත නැවත ඉපදුනා. හැබැයි නැවත නැවත ඉපදුනාට ඒ අයට මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබන්න, පරම පවිත්‍ර සීසත් ධර්මයේ ශ්‍රවණය කරන්න, යෝනිසෝ මනසිකාරයේ නිවැරදිව තේරුම් ගන්න, ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන්න ක්‍රමයක් මාර්ගයක් පිළිවෙතක් අහගන්න දැනගන්න තිබුණේ නැහැ. ඒ අනුව උපදුනේ ජාත සෝතාපන්න හැටියට, මිය පරලෝ ගියත් ජාත සෝතාපන්න හැටියට. ඒ නිසා හතර අපායෙන් බේරුණා. හැබැයි නැවත ජාත සෝතාපන්න කෙනෙක් හැටියට දෙවෙනි වරටත් ආයිපදිනවා. මේ වගේ කවදාහරි නැවත මේ සිරි සද්ධර්මය යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරලා ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන්නට තේරුම් ගත්ත ගමන් හරියට අර මේ නෙළුම් පොට්ටුවට ඉරේලිය වැටුණා වගේ එක පාට නෙළුම අර මේ පිපෙනවා මල පිපෙනවා වගේ මගඵල ලබනවා ඒ වගේ ඒ නිසා දැන් ජාතසෝතාපට්ටි ඵලයේ පත්තු අය බොහෝ දෙනෙක් එක ධර්ම කාරණක් එක දේශනාවක් එක වරක් අහිමෙන්ම ඒ පුද්ගලයන් මගඵලේ ඉතුරු මගඵල ලබන්න පුළුවන් තත්ත්වයට පත් වෙනවා. නමුත් අර පළවෙනි වර සෝතාපට්ටි ඵලයට පත්වීම තමයි ටිකක් අර සද්දස්ස කුල පුත්තස්ස දස්ස ඥාන සංවේදිනියන් විලා අර චත්තාරූඪ අනුඥානි බලලා බුද්ධ ශක්තියට අනුගත වෙලා පරදෝඝෝෂික ප්‍රත්‍ය ලැබලා අවශ්‍ය. දැන් අර ජාතසෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයෙකුට නැවත පරදෝඝෝෂික ප්‍රත්‍ය ලබන්න හෝ බුද්ධ ශක්තියට අනුගත වෙන්න හෝ අවශ්‍ය නැහැ. හැබැයි මේ සෝතාපට්ටි අංග හතර ඒ පුද්ගලයාට අත්‍යවශ්‍යයි. කෙනෙකුගෙන් කල්යාණ මිත්‍රයෙකුගෙන් මේ පරම පවිත්‍ර සීතත් ධර්මයේ ධම්මානුධම්ම පටිපදාව යෝනිසෝ මනසිකාරය පිළිබඳව නිවැරදි අහලා තේරුම් අරගෙන ප්‍රායෝගිකව අනුගමනය කරන්න.
ගෞරවනීය අධ්‍යාත්ම වහන්ස, මාතා පිතු උපဋාණං පුත්ත දාරස සංඝෝ, ධර්ම අර්ථය තේරුම පහදා දෙන්න.
පුත්ත දාරස සංඝෝ කියන්නේ සම්බන්ධතාවයන් මේ ණයගණ දෙනුවේ මිදී සම්බන්ධතාවයේ ගහලා බිඳලා දැමීම. මේක ණයගණ දෙනුවා. එනිසා අර යුතුකම් මග කීම් ඉටු කරලා පුත්ත දාරස දරු දූ දරුවන් අඹුවන් සමියන් මේ අයකට සම්බන්ධතාවයක් තියෙන සංඝහු මේ සම්බන්ධතාවය ගහලා බිඳලා ඒකෙන් ඉවත් වෙන්න ඕන මිදෙන්න නිදහස් වෙන්න ඕන. හැබැයි මව්පියන් ඊට වැඩි ණය. එනිසා මාතා පිතු උපဋාණ උපဋාණං කියන්නේ එතෙන්දි යුතුකම් මග කීම් ඉටු කරලා අර මෞද මෞපියන්ට තියෙන ණයගන් දිනුවෙන් මිදී නිදහස් වෙන්න අවශ්‍යයි. ඒක දෙකක්. එනිසා මේ අර භාර්යාවන්ට සමියන්ට දරුවන්ට දූ දරුවන්ට තියෙන සම්බන්ධතාවයට වඩා ණයගන් දිනුවේ ටිකක් බලවත් වෙනක් තියෙනවා අර මෞද මෞපියන්ට. ඉතින් ඒක නිසා මාතා පිතු උපဋාණ උද්දාරස සංඝව. හැබැයි මේ දෙකෙන්ම අවසාන වශයෙන් දෙගොල්ලන්ගේම අවසාන වශයෙන් මේ බැඳීමෙන් සම්බන්ධතාවයෙන් සංදිවීමෙන් බද්ධවීමෙන් මිදී නිදහස් වෙලා අර මේකෙන් මේ සංදි විසන්දි කරන්න ඕන. බද්ධවීම මිදී නිදහස් වෙන්න ඕන. සම්බන්ධතාවයෙන් මිදී නිදහස් වෙන්න ඕන. ඒකයි අවශ්‍යතාව.
දස අනුස්සති අතර චතුරාරක්ක හැර චතුරාරක්කා හැර ඉතිරි හයවන ධම්මානුස්සතිය සංඝානුස්සතිය ආදී දැනගන්නට නොහැකි වී ඇත. ඒවා කවරේදයි පහදා දෙනු මැනවි.
දැන් බුද්ධ දේශනාවේ අනුස්සති 10කුත් අනුපස්සනා 4කුත් තියෙනවා. දැන් බුද්ධඝෝෂ සාමුද්‍රෝ විසුද්ධි මාර්ගයේ ලියද්දී ඔය දසානුස්සති අනුපස්සනා 4ටයි අමතරව කසිනපිරියම් 30ක් දැම්මා. ඒ කියන්නේ වායෝ කසින, ආපෝ කසින, තේජෝ කරින, වන්න කර්චින, ඕලා ඔය තව නෝදාතිතෝ මෙහෙම වාංජේසර මෙහෙම නොයෙකුත් අර වර්ණ කසිනයන්, පඨවි කසිනයන්, ආපෝ කසින කසින පිරියම් කිරීම 30ක් තිබුණා. බෝසත්තුමා බුද්ධත්වයට පත් වෙන්නට පෙර සමාජයේ ඔය උද්දකරාම පුත්‍රලා අරල් කාලාමල පංචවග්ගයේ බිකුන් ඒ වගේ ඔය ධ්‍යාන ලැබුවේ අභිඥා ලැබුවේ ඔය කසින පිරියම් කිරීමෙන්. ඒ නිසා කසින පිරියම් කිරීමෙන් ධ්‍යාන ලබන්නත් පුළුවන් අභිඥා ලබන්නත් පුළුවන් මගඵල ලබන්න බෑ. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්න ඉච්චර බෝසත් කාලේ අර කාශ්‍යප බුද්ධ ශාසනය අවසන් වුණාට පස්සේ මේ දස අනුස්සති සහමුලින්ම නැති වුණා. දස අනුස්සති වල අනුස්සති කියන්නේ අලුතෙන් අනු කියන්නේ අලුතෙන් වර්තමාන මොහොතේ අලුතෙන් හිතට එන වැරදි දේ වෙන්කර කර අස්කිරීමට කියනවා අනුස්සති. අනුපස්සනා කරනවා කියන්නේ ඒකමයි. වේගයේ වේදනාව ආවේගයේ චිත්තාවේගය හිතට එන මොහොතක ඒ මොහොතෙම ඒ වේගයේ ආවේගය ප්‍රහාණය කිරීම අනුපස්සනා කිරීම කාය කාය අනුපස්සන වේදනාසු වේදනා අනුපස්සන මෙතෙන්දී මේ අනුපස්සන හතරක් මූලික කරා අනුසති හතරක් මෙත්තානුසති අසුභානුසති මරණානුසති බුද්ධානුසති පිරිත්පොතේ තියෙන චතුරාරක්කා කියලා ඒ හතර ප්‍රධානයි. ඒ සතර කමඨහන් කියලා කියනවා. ඉතින් ඒක නිසා මීට අමතරව බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුව සීලානුසති ත්‍යාගානුසති ඒ වගේම ධම්මානුසති සංඝානුසති ද්වතා අනුස්සති කියලා තවත් අනුස්සති ගණනාවක් ත්‍යාගානුසති සීලානුසති ද්වතානුසති ධම්මානුසති සංඝානුසති හයක් තියෙනවා. මේ හයම ඇත්ත වශයෙන් ආනපාන සති සමාධිය පූර්ණය වෙනවනම් කරනවනම් ඔය අනුස්සති දහයම වැඩිනවා. අනුස්සති දහයම වැඩීම නිවැරදිව කරනවා නම් ආනපාන සති සමාධිය පූර්ණය වෙනවා. අනුස්සති දහයම නොවැඩෙනවා නම් ආනපාන සති සමාධිය නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්දව කෙරෙන්නේ නැහැ. ඒ නිසා අපි මොන අනුස්සතිය වැඩුවත් අනුතේරුම් අරගත්තේ නැත්නම් මොන අනුපස්සනාව වැඩුවත් අනු තේරුම් ගත්තේ නැත්නම් ආනපාන සති සමාධිය වැඩෙන්නේ නැහැ. අනුපස්සනා හෝ අනුස්සති වැඩෙන්නේ නැහැ. නිවන් මාර්ගට පාරකුත් පිළිවෙතකුත් සිද්ධ වෙන්නේ නැහැ. බුද්ධ දේශනාවේ තියෙන්නේ එකම එක කර්මස්ථානයයි භාවිතා කරන්න භාවනා කරන්න. ඒක ආනපාන සති සමාධි බුද්ධ භාවනාව. අර කියපු 10 සීලානුසති ත්‍යාගානුසති මෙත්තානුසති අසුභානුසති ධම්මානුසති සංඝානුසති මරණානුසති ද්වතා අනුසති 10ම පූර්ණය වෙනවා ආනපාන සති සමාධිය වැඩිමෙන් නිවැරදිවත් ප්‍රායෝගිකවත්. අර සීලානුසති හෝ ත්‍යාගානුසති හෝ ඒ යම් අනුසතියක් වැඩිමෙනුත් ආනපාන සති සමාධිය පූර්ණය වෙනවා. ඒ නිසා බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුව සූත්‍ර ධර්ම 599 එක කිව්වා ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පූරෙන්තු සත්තුබොජ්ජංගේ පූරෙන්ති දින්නම් පලානං අධිගතා හෝති. ඒකම නැහුවා මොකද්ද මේ ඒක ධම්මෝ? ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ ආනපාන සති සමාධි භික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පූරෙන්තු සත්තබොජ්ජංගේ පූරෙන්ති විද්‍යා විමුක්තිං ප්‍රඥා විමුක්තිං අධිගතා හෝති කියලා මේක සූත්‍ර ධර්ම 599ක කියද්දිත් ඕවා බලලා ඇහැ පියාගෙන තවත් මේ හුලං අදිනවා පිට කරනවා, තවත් මේ බඩපුම්බනවා හකුළු, තවත් ඔය කසින පිරියම් කර කර අතරමං කරනවා අතරමං වෙනවා දෙකම කරනවා. අවුරුදු 50 ගණන් ඉන්නවා ඔය සමහර පැතිවල ඔය කර්මස්ථාන දෙනවා කියලා. අර මහත්තයෙක් ඇහුවා වචනයකුත් කිව්වා ඒ මහත්තයා උදේ ප්‍රශ්නයක් ඇහුවා අර පැත්තේ. මොකද්ද කිව්ව වචනේ? කර්මස්ථානයි අනික් වචනේ කිව්වා. ඔව් ධ්‍යාන නෑ, කර්මස්ථානයි අකර්මස්ථාන නෑ. කමඨාන් කියලා නෙමෙයි කිව්වේ, කර්මස්ථානයි තව මොකක් හරි වචනයක් කිව්ව මට මතක නෑ. ඔය දෙපැත්තම කිව්වා ඒ මහත්තයා, ඉන්නවත් දන්නේ නෑ දැන්. මේ අන්න අස්ථානයි ස්ථානයි, ඔය කර්මස්ථානයි කර්ම අස්ථානයි, ඔන්න ඕක දෙක තමයි කිව්වේ. දැන් මේක සම්පූර්ණ වැරදි වචනේ. මේ මාගදී භාෂාවේ තියෙන කම්ම උට්ටාන, උට්ටාන කියන්නේ මොකද්ද? උදුරාදාන. මොනවද උදුරාදාන්න ඕන? කම්ම. ඒ නිසා කම්ම ක්‍රය කරනවා නම්, කම්ම අන්ත කරනවා නම්, කම්ම උදුරාදානවා නම් අන්න කම්මට්ටාන. කම්ම උට්ටාන කිරීම ඒකයි. ස්ථාන අස්ථාන නෙමෙයි මෙතන. දැන් ඕක සිංහල භාෂාවට ගන්නකොට කර්මස්ථාන වුණා. නමුත් කම්ම උට්ටාන මාගදී භාෂාවේ පැහැදිලිව තියෙන වචනේ තියෙන්නේ මොකද්ද? දැන් සත්ත උට්ටාන කුසලෝ, සත්ත අට්ටාන කුසලෝ. මේක මා පටිසම්භිදා මග්ග ප්‍රකරණේ ඕනම් වුණ කෙනෙක් බලන්න තියෙන කම්ම උට්ටාන කම්මට්ටාන දැන් කම්මට්ටාන ආචාරි කෙනෙක් නම් අර කම්මය හිතෙන් උදුරා දාන්න ඕන මොන කර්මයකද අර රාග ద్వේෂ මෝහ වලින් උපදින කර්මය අර රාගකයෝ ద్వේෂකයෝ මෝහකයෝ කම්මකයෝ ආසවකයෝ කරනවන අන්න කම්ම උට්ටාන ඒ නිසා නැවත නූපදින ලෙස හිතේ මේ හිතෙන් මේ කම්ම උදුරා දැමීම මුල උදුරා දැමීමයි කම්මට්ටාන ආචාරි කෙනෙක්ගේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරලා දෙන්න ඕන මේක උදුරලා දැම්මේ නැත්නම් නැවත කොයි වෙලාවෙ හරි මුල තියෙනකොට ආයි උපදිනවා ඒ නිසා මුල් තුන උදුරා දැමීමයි රාග මුල ద్వේෂ මුල මෝහ මුල නිවන කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි කොහෙද ඔය මුල් බහැලාගෙන තියෙන්නේ තමන්ගේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ තියෙන මනෝමය කාය කර්ණිකය මැරිලා යනවා මුල් තුන ඉදුරුනාද ඊගාව ඉපදෙන තැනටත් අර මුල් තුන එහෙමම අරන් යනවා ගෙනියනවා ඉපදෙනකොට මුල් තුන තියෙනවා උදුරා දැම්ම ආයි උපදින්න බෑ මුල් තුන ඉදුරුවත් ආයි උපදින්න බෑ න මෝ තස්ස වෙනවා
එම ප්‍රශ්නේ දෙවෙනි කොටස සමාධියේ ත්‍රිපිරිවට්ටේ ලෝකෝත්තර සමාධිය විග්‍රහ කරු දෙන මැනවයි සමාධියේ ත්‍රිපිරිවට්ටේ ලෝකෝත්තර සමාධිය
ඔව් එකක් විතරක් විග්‍රහ කරන්න බෑ තුනම විග්‍රහ කරන්න ඕන සමාධියේ ත්‍රිපිරිවට්ටයක් තියෙනවා මිත්‍යා සමාධිය හැටියට දැනගන්න දැන් අර ලේනෙක් අල්ලන්නේ බලලා ගුරුමානන් අල්ලනකොට තියෙන්නේ මොකද්ද මිත්‍යා සමාධි අර සතුරෙකුට වෙඩි තියන්න තුවක්කුවෙන් වෙඩිකාරයෙක් ගන්න වෙඩි තියන්න ගුරුමානන් අදිනකොට තියෙන්නේ මොකද්ද මිත්‍යා සමාධි ඒ වගේම නරක සියලු වැඩ කරන්න වැරදි සියලු වැඩ කරන්න ඔය උපක්‍රම අපි හිතමුකෝ කවුරු හරි මොන හරි උපක්‍රමයක් කරනවා කාවාරි අමාරුවේ දාලා Tamanට ලාභයක් ගන්න එතෙන්දි තියෙන්නේ මොකද්ද මිත්‍යා සමාධිය කාව හරි උගුලකට අහු කරගන්න කොටු කරගන්න වට කරගන්න කරන සියලු දේ මිත්‍යා සමාධියෙන් කරනවා ඒ වගේම යම් යම් පුද්ගලයන් ගාව තියෙනවා ලෞකික සමාධිය ලෞකික සමාධිය කියන්නේ මේ ලෝකය තුලම යම් යහපතක් සුවයක් ශාන්තියක් සහනයක් ලැබෙන අර ප්‍රිය මනාප තත්ත්වයට පත් වෙන තමන්ගේ කැමැත්ත අනුව දෙව් මිනිස් සැප බ්‍රහ්ම සැප ලබන්න රජ සැප සිටු සැප ලබන්න තියෙන සමාධියක් තියෙනවා ඒක ලෞකික සමාධිය. ඒක පැවැත්ම තුලම තියෙන සමාධිය ලෞකික සමාධිය. ඒකට අනාර්ය සමාධිය කියලා වචනයක් දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ මේ ප්‍රශ්නේ අහලා තිබුණේ තුන්වෙනි වූ ලෝකෝත්තර සමාධිය. සමාධිය කියන්න බෑ ඒක එක සම්මාපත්තිය ලෝකෝත්තර අංග පූර්ණක ලෝකයෙන් එතර වෙන ලෝකයේ තුල තියෙන සමාධිය තමයි අර යහපත් ලෞකික සමාධිය ලෝකයෙන් එතර වෙන සම්මාපත්තිය සමාධිය සම්මා සමාධිය ලෝකෝත්තර සම්මා සමාධිය දැන් අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසාන තියෙන මොකද්ද සම්මා සමාධි සංකීවේ රාගය ద్వේෂය මෝහය මා කියන්නේ සහ මුලින්ම සදාටම මිදී නිදහස්ව ලබන සමාධිය සමානයි සම්මාපත්තිය සමානයි ලෝකෝත්තර මාර්ගාංග පූර්ණ වීමෙන් ලබන සම්මා සමාධි එනිසා ත්‍රිපරිවට්ටයක්ම තියෙනවා සීලෙත් තියෙනවා සමාධියෙත් තියෙනවා ප්‍රඥාවෙත් තියෙනවා ඥානෙත් තියෙනවා මෛත්‍රියෙත් තියෙනවා හැම දෙයකම තියෙනවා
හරිහතුන් වහන්ස චක්කුංච පටිච්ච රූපේච උප්පච්චති චක්කුං විඤ්ඤාණං මෙහිදී යමක් සමුදී වූවොත් එහි නියත ධර්මතාවය වැය වී යාමයි නමුත් මෙහිදී කර්ම බීජ චිත්ත සන්තානය තුළ තැන්පත් වේද
මොකද්ද ප්‍රශ්නේ ආයි කියවන්න ඕන මට
චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති
චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු
විඤ්ඤාණං
එතන ඉවරනේ තින්නම් සංගති පස්සෝ සම්පස්ස ජා වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය සම්භවಂತಿ මේ ඔක්කොම එකටම ක්‍රියාත්මක වෙනවා. පියවර නමයක්.
ඉතරේ සඳහන් කරලා තින්නේ.
ඔව්.
මෙහිදී යමක් සමුදිය වූවොත්,
ඔව්.
එහි නියත ධර්මතාවයේ වැය වී යාමයි.
ඔව්. සමුදිය ධම්මා බව වාය ධම්මා. නමුත් වැය වෙන්නේ දවස් කීයක් යනවද? හතක් යනවා.
හත.
ඔය හත ඇතුළත නැවත આવත් ආයි හතක් යනවා. ආයි නැවත આવත් බහුවද?
හත.
ආයි හතක් යනවා. ආයි අර හත් වෙනි දවසේ આવත් ආයි හතක් යනවා. එතකොට පැවැත්ම යායන් තන්නා පෝනෝ භවිකා තත්‍ර තත්‍රාභිනන්දනි කාම් තන්නා භව තන්නා විභව තන්නා උපදීන
සංවර වී සංසිදීමේදී මනෝමය කාය තුල පවතින කර්ම බීජ ඉවත්වන ආකාරය උදාහරණ සහිතව පහදා දෙන්න.
ඒක තමයි කුසල මූල පටිච්ච සමුප්පාදයේ විග්‍රහ කලේ. දැන් ඔය කියපු එක චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගතිපස්සෝ සම්පස්සඥා වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය සම්භවಂತಿ. මෙතන උප්පාදෝ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති. උප්පාදෝ පවත්තම් පවත්ත නිමිත්තං නිමිත්ත ආයුවනං ගතිං ගති පටිසන්ධිං පටිසන්ධි ආයුවනං ආයනං අනිබ්බිතේ අනුපපත්ති ජාතං අජාතං අභූතං ජාතං භූතං අර ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසා සම්භවಂತಿ වෙනවා. දැන් මේකේ අනිත් පැත්තකුත් තියෙනවා. මේක චක්කුංච න පටිච්ච රූපේ අනුපාදෝ නිබ්බාණං අනුපාදෝ අපවත්තං අපවත්ත අනිමිත්තං අනිපිට්ට අපපටිසන්ධිං අපපටිසන්ධි අගතිං අගති අනිබ්බිසං අනුපපත්ති ඒ අනුව අජාතං අභූතං අගතං අසංකතං ඒව මේ තේසං ධම්මානං සමුදයෝ හෝති. ඒක නිසා දැන් මේ තියෙන්නේ තියදියක න්‍යාය විග්‍රහය. හිතේ ඇති කරගන්න ඕන මේවා සියලු දේ. මේක මේ දැන් ඔය වචන ටික කියවුවට හරියන්න. දැන් කරන්න ඕන අර පටිච්ච වීම නවත්තන්න ඕන. දැන් පෘථග්ජන පුද්ගලයන් කරන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කුඤ්ඤාන. දැන් චක්කුංච න පටිච්ච වෙන්න නම් අපි මොකද කරන්න ඕන? චක්කුංච න පටිච්ච රූපේ වෙන්න නම් අපි මොකද කරන්න ඕන? අර චතුරාරක්කා නැවතෝතෙන්ට ප්‍රායෝගිකවත් යුගනද්දවත් ගන්න ඕන. එතකොට අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා නිච්ච දුක්ඛාත් ඉවත් කරනවා ඉමේම ඔය. එතකොට මොකද වෙන්නේ? පටිච්ච වෙන්නේ නැහැ. නෑ පටිච්ච වෙනවා. ඉච්ඡ පටිච්ච වෙන්නේ නිච්ච මුන් නිසායි. නිච්ච අයින් කළාම අනිච්ච අනුපස්සනා කළාම අර අසුමානේ හිතෙන් අයින් වෙලා අනිච්ච දුක්ඛ අනත්ත යථා පරිදි තේරුම් අරගෙන නිච්ච සුඛාත් ඉවත් වුණාට පස්සේ නිබ්බිදා වෙනවා. මේක තමයි ප්‍රායෝගික පැත්ත. මේක තියදී එක අරක. න්‍යාය ධර්මයේ අරක. එනිසා බුදුහාමුදුරුවෝ මේ තියරි එකක් න්‍යායයක් සූත්‍රයක් දේශනා කළා. හැබැයි ප්‍රායෝගික පැත්තකුත් බුදුහාමුදුරුවෝ දේශනා කරා. අද අර තියරි එක කටපාඩම් කරන විභාගෙ පාස් කරගන්න ප්‍රායෝගික පැත්ත කවුරුවක් තේරුම් ගත්තේ නැහැ. චතුරාරක්කා කවුරුවක්වත් ප්‍රායෝගික හුස්ම ඇදලා ඉන්නවා. කරන්නේ මොකද? හුස්ම ඇදලා ඉන්නවා. ඒකයි කරන්නේ. ඉතින් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, සිතින් වචනින් ක්‍රියාවෙන් තමා තුළින් බාහිර පිරිසක් සමග ඇතිවෙන ගැටුමක් නිරාකරණය කරන්න බුදුන් වහන්සේ දේශනා කළ පිළිවෙත කුමක්ද?
මොකද්ද මොකද්ද?
සිතින් වචනින් ක්‍රියාවෙන් තමා තුළින් බාහිර පිරිසක් සමග ඇතිවෙන ගැටුමක් නිරාකරණය කරන්න බුදුන් වහන්සේ දේශනා කළ පිළිවෙත කුමක්ද?
ඔය පිළිවෙට ඇලීම ගැටීම මුලාව තුනම ඉවත් කරන්න මිසක් එකක් විතරක් ඉවත් කරන්න නෙමෙයි. ඇලීමක් තිබුණොත් මොකද්ද වෙන්නේ? අවසන් වෙන්නේ කොතනින්ද? දැන් කතා සින්දුවකුත් කියලා තියෙනවානේ. එදා සෙනෙහෙන් නොබැඳුනා නම් මෙදා වියවක් නැහැ කියලා. බොහොම බුද්ධ ධර්මයේ තියෙන බොහොම ගැඹුරු දේවල්. ඉතින් ඒ නිසා ඇලීමක් කෙලවර වෙන්නේ කොහේද? ගැටීමේ. එතකොට ගැටීමක් තියෙනවා නම් ආයි මොකද වෙන්නේ? මුලාවක් එනවා. ඒ නිසා ඇලීම ගැටීම මුලාව තුනෙන්ම ඉවත් වෙනවා මිසක් කාටවත් එකකින් එහෙම ඉවත් වෙන්න බෑ. මේ ඇලීම ගැටීම මුලාව තුනටම හේතුව මොකද්ද? මෝහය. මෝහය. හයෙම මනස මුවහ කරගන්න. මෝහය. ඉතින් ඒක නිසා අපි න මෝ කියන තත්ත්වයට පත් කරගත්තොත් මෝහය සාමුලින්ම නැති වුණාට පස්සේ ඒ සාමුලින්ම නැති වෙන්නේ අර මුල් තුනම උදුරලා ගන්න ඕන. කොහේ තියෙන මුල් තුනද? මුල් බැහැගෙන තමන්ගේ හිතේ. වෙන කාගේවත් හිතේ මුල් බැහැගත්ත දේවල් උදුරන්න තමන්ට තියා මොන සක්‍රියටවත් දෙවියන්ටවත් බෑ. ඒ නිසා තමන්ගේ හිතේ තියෙන මේ වැරදි මුල් තුන තමන් දැනගෙන ඒක තමයි මේ පටිච්චසමුප්පාද විග්‍රහයෙන් බුදුහාමුදුරුව දේශනා කළේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ ප්‍රායෝගික පැත්ත පෙන්වලා දුන්නේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණේ කර ගැනීමෙන් අර රාග භව ද්වේෂ භව මෝහ භව උදුරා දාන භව උදුරා දමන්නට උපකාරක 37 තමයි මේ කිව්ව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. හොඳයි අහන්න මේ
සයිනන්ස අන්තර්ජාලයෙන් ප්‍රශ්න 6ක් පමණ තිබෙනවා. පළවෙනි ප්‍රශ්නය, අවසරයි අරහතුන් වහන්සේ, ප්‍රාතිමෝක්ෂයේ සීලෙහි ප්‍රායෝගික වේදීම උදාහරණයක් මගින් පැහැදිලි කර දෙන්න.
ඔව්, පාමොක් දේශනවා ප්‍රාතිමොක්ක සංවර සීලය කියලා අද තියෙනවා. දැන් ඔය මොකද්ද කරන්නේ? අර සීමාවට ගිහිල්ලා මොනවද විනය කර්ම? අද කියන්නේ මොකද්ද? විනය කර්ම පෝය කරනවා, විනය කර්ම කරනවා කියන්නේ මේ පාමොක් දේශනවා. ප්‍රාතිමොක්ක සංවරේ තමන් අතින් දැනගෙන යම් වරදක් සිදු වුණා නම් නිවනට බාධක වෙන ඒවා සබ්‍රාහ්මචාරීන් වහන්සේලා ඉදිරියේ ප්‍රකාශ කරලා මාතින් මෙවන් වරදක් වුණා, මේ වරදට මාව පිරිසිදු කරන්න කියලා ඉල්ලන්න ඕන. ඒ වගේම මේ වරද මම මින් ඉදිරියට නොකරන බවට සපත වෙන්න ඕන. ආත්ම විශ්වාසයක් දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. මේක තමයි ප්‍රාතිමොක්ක සංවර සීලය. පාමුක් දේශනා කියන්නේ ඔය විනය කර්ම කරනවා කියන්නේ සීමාවට ගිහිල්ලා පෝය කරනවා කියලත් කියනවා. ඔකට තව නොඑක් වචන වලින් සම්මත බුද්ධාගමේ කියනවා. නමුත් ඔය ඕක නිවනට උපකාර වන ආකාරයට ප්‍රායෝගිකව කරන තැනක් ලංකාවේ අද නැහැ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් අද සබ්‍රාහ්මචාරීවරු නැහැනේ, ඒකනේ වැඩි. අර වරද නොකරන අය ඉදිරියට ගිහිල්ලා වරද ප්‍රකාශ කරලා ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ වගේ පාමුක් ප්‍රාතිමුක් සංවරයේ පිහිටන්න නම් ඒ මගඵල ලබන ඒක වරද හැටියට පෙන්වලා දීලා ඒ වරදෙන් මුදවා නිදහස් කරන්නට අර උපදේශ අවශ්‍ය පිළිවෙත ප්‍රකාශ කරන්නට පුළුවන් කෙනෙකුට පමණයි සබ්‍රාහ්මචාරීන් කියලා කිව්වේ. අද පෘථග්ජන මාන වෙලා අවුරුදු 60ක් උපසම්පදා වෙලා හිටියත් නමින් නාමයට ඒ පුද්ගලයා අර සබ්‍රාහ්මචාරී කියන්න බෑ. ඒ පුද්ගලයාට දහමක් නැත්නම් අවුරුදු 60ක් ඔය උපසම්පදා වෙලා හොඳටම මහලු වෙලා හිටියත් අර මේ සූත්‍රයක් තියෙනවා 60 වස් පියුරුණු මහල්ලෙකුටවත් මේ ප්‍රාතිමොක්ක සංවරයේ පිහිටා තව තමන්ගේ ශිෂ්‍යයෙකුට විනය කර්මයක් කරා දෙන්න, ඒ යහපතක් කරන්න, මගට ගන්න පිළිවෙත පුරන්න කියා දෙන්න බෑ. ඒකයි අද. අද කොහොමත් කවුරුවත් මේ සම්මත ශාසනයේ ගෝලිය වහන්නේ නැහැ. ගුරුවරු වහන්නෙත් නැහැ. ගුරුවරු කියන්නේ ගෝලිය වහන්නෙත් නැහැ. ඒක නිසා නම් නිකන් අයාලේ යන පිරිසක්. ඒකයි වෙලා තියෙන්නේ.
දෙවන ප්‍රශ්නය, සංඥාවකට හිතේ ඇතිවන ඉච්ඡ හේතුවෙන් පටිච්ච වීම නිසා සංඥාව කෙරෙහි නිච්ච ස්වභාවයක් හටගන්නවාද? නැතිනම් සංඥාවකට හිතේ ඇතිවන ඉච්ඡ ස්වභාවය නිච්ච වීම හේතුවෙන් පටිච්ච වීම පළමුව සිදුවනවාද?
මේක මේ මහා පුන්නම සූත්‍රයේ බොහොම ලස්සන වචනකින් ওই දෙක අතර සිදුවෙන වැරදි දේ වේමත්තතාව කියලා විග්‍රහයක් කරලා තියෙනවා. මහා පුන්නම සූත්‍රයේ තමයි මේක තියෙන එක තැන. තවත් කීප තැනක තියෙනවා. දැන් අපි ඇහෙන් රූපයක් දැක්ක හැටියෙම චක්කුංච පටිච්ච වෙන්නේ අර ඉච්ඡ පටිච්ච වෙන්නේ වේමත්තතාවය නිසා. ඒ නිසා වේගයක් සහ මත්වීමක් මේ දෙකම එකට එනවා. ඒකට මාගදී භාෂාවේ වේමත්වතාවය කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා අපි දැන් අපිට අපේ ඇහෙන් අපි හොඳ ලස්සන ප්‍රිය මනාප රූපයක් දැක්කා. මේ දැක්ක ගමන්ම අපිට තේරුම් ගන්න බැරි වුණාට වේගයක් සහ මත්වීමක් හිත ඇතුලේ මේක ඇහෙන්නේ මේ වේගය එන්නේ. කොහෙද වේගය එන්නේ? හිතේ. හිතේ වේගයක් ඇවිල්ලා ආවේගයක් බවට පත් වෙනවා. වේදනාවක් බවට පත් වෙනවා. චිත්තාවේගයක් බවට පත් වෙනවා. මේ දුවන තල්ලු කරන හඹා යන බලවේගයක් බවට පත් වෙනවා අර වේගය. ඒ වේගය තමයි අර තින්නම් සංගති පස්සෝ වෙලා ජනිත වෙන්නේ වේගයක් වෙනවා. ඒ අනුව තමයි අපි උපාදානය කරගන්නේ තනක හාවෙන්නේ තණ්හාවෙන්නේ. මේක නිසා මේක දැන් චක්කුංච පටිච්ච රූපේච කියන එක තේරුම් ගත්තට මේ පටිච්ච වෙන කරුණුත් මහා පුන්නම සූත්‍රයේ බුදුහාමුදුරුව පැහැදිලිව මේ විග්‍රහ කරලා තිනවා. ඒ වගේම මේ වේගය වේමත්වතාවයෙන් මිදි නිදහස් වන්නත් මහා පුන්නම සූත්‍රයේ බුදුහාමුදුරුව පැහැදිලිව පිළිවෙතක් මාර්ගයක් ප්‍රතිපදාවක් කියලා දීලා තිනවා. ඉතින් ඒක නිසා චන්ද්‍රාගයේ විනේහි පීඨා චන්ද්‍රාග ප්‍රහාණය කරන්න පුළුවන් නම් අර නිත්‍යසේ පවතින්නේ අනිත්‍යයි සුඛසේ පවතින්නේ දුක්ඛයි විපරිණාමයට පත් වෙනවා මේ සියලුම දේ කියන එක තේරුම් ගත්තොත් අර චන්ද්‍රාගයේ පීඨා චන්ද්‍රාග ප්‍රහාණය කරලා මේ ආස්වාදය ආමිෂයක් බවට පත් නොකර නිර්ආමිෂයක් බවට පත් කරගන්න පුළුවන් වුණා නම් මේ අනුව මහා පුන්නම සූත්‍රයේ මේ වේමත්වතාවයෙන් කෙනෙකුට මිදී නිදහස් වෙන ආකාරය පැහැදිලිව පිරිසිදුව දේශනා කරලා කියලා දීලා තියෙනවා. මේක බොහොම සරල දෙයක්. ආනපාන සති සමාධිය ප්‍රායෝගිකවත් යුග නද්දවත් නිවැරදිවත් වඩනකොට ඒක සිද්ධවත් වෙනවා. එනිසා ආනපාන සති සමාධිය හැම දෙයකටම බේතක් හැටියට බුදුහාමුදුරුව විග්‍රහ කළා. හැබැයි හුත්ම ගැනීම පිට කිරීම විතර එහෙම නම් නෙමෙයි ආනපාන සති. අස්ස පස්ස කිරීම.
තුන්වන ප්‍රශ්නේ, බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු මුලින්ම දහම් දේශීම පිණිස සාම්පති බ්‍රහ්මයා ආරාධනා කළ බව සත්‍යයක්ද?
දැන් මෙහෙමයි. මේකත් පොඩි සාහිත්‍ය කතාවක්. එදා බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණාම මේ රටේ තිබුණේ සියලු දෙනා බ්‍රහ්ම ආගම් ඇදෙව්වේ. බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන ආගම් සියල්ල මොනවද? බ්‍රහ්ම දැලට අහුවෙන ධර්මතා. එතකොට සියලු දෙනා බ්‍රාහ්මණයෝ බ්‍රහ්මයෝ මේ ඔක්කොම කවුද මේ බ්‍රහ්ම ආගම්? එතකොට මුළු රටේම හිටිය සියලුම මිනිස්සු කිව්වේ නායක හැටියට පිළිගත්තේ කවද? මහා දැන් බුදුහාමුදුරුව බැරි වෙලාවත් කිව්වනම් මේක මම හොයාගත්තා, මම දන්න ධර්මයේ මම හොයාගත්ත ධර්මයේ කියලා ඔය බ්‍රාහ්මණයෝ කවුරුත් පිළිගනීද? ඔය බ්‍රාහ්මත්වේ නෑ. ඒගමන බුදුහාමුදුරුවත් මේකට යම් උපක්‍රමයක් සම්‍යක් ප්‍රයෝගයක් ඇදුවා. මහා බ්‍රාහ්මයා තමයි මට මේක කියන්න කිව්වේ. එතකොට අර බ්‍රාහ්මණයෝ ඔක්කොම පිළිගන්න ඕනේ. මොකද බ්‍රාහ්මණයන්ගේ පිළිගැනීම කායේ වචනේද? මහා බ්‍රහ්මයා. මහා බ්‍රහ්මයාගේ ආරාධනෙනුයි මම මේ ධර්මයේ දේශනා කරන්න කිව්වහම සියලු බ්‍රාහ්මණයෝ පිළිගන්න පුළුවන් අය පිළිගත්තා. ඒක මොකද්ද? සම්‍යක් ප්‍රයෝගයක්. ඔය සම්‍යක් ප්‍රයෝගය ඊට පස්සේ සාහිත්‍යකාරයෝ මේක ලියනකොට මහා බ්‍රහ්මයාගේ ආරාධනෙන් කියලාම දැම්මා. ඉතින් ඒක නිසා මේක දැන් බුදුහාමුදුරුව තමන් හඳියෙන් හොයාගත්ත දේ ඒ විදිහටම ගන්න මේක මම හොයාගත්තා මම තනියෙන් හොයාගත්තා කියලා හරියන්නේ නෑ. මේක මම දේශනා කරන්නේ මහා බ්‍රහ්මයාගේ ආරාධනය. මහා බ්‍රහ්මයාගේ අනුදැනුම ඇත කිව්වහම ඉතින් අර බ්‍රාහ්මණයෝ අර බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන ආගම් 62 හිටිය බ්‍රාහ්මණයෝ ඥානලාභින් අභිඥාලාභින් සියලු දෙනා මේක පිළිගත්. ඒවා සම්‍යක් ප්‍රයෝග. එකයි සම්මා ප්‍රයෝග කියන්නේ. මේක සම්‍යක් ප්‍රයෝග නෙමේ සම්මා ප්‍රයෝග.
හරි. අහන්න. හතරවන ප්‍රශ්නේ, ස්ථාන හතර පිහිටි දේශාංශක රේඛාවේ බුදුගල බඹරගල සහ ඉසිපතන ආරාමය හරියටම එකම රේඛාවේ තිබෙන අතර චන්ද්‍රිකා ඡායාරූපයේ හිරිවඩුන්න බෝධිය රේඛාවට ඉතා සල්ප දුර ප්‍රමාණයක්
නැහැ. ඔව් ඒකට හේතුව මේ ඒ අක්කර 8ක භූමි භාගයේ ඒ බුදුවරු බුදු වෙන ප්‍රදේශයේ ඒ රමණීය භූමි භාගයේ පොඩි මිකන් දේශාංශක ඒක නාසායතනෙ මැනලා තිනවා දශම බිංදුව 8ක පොඩි වෙනසක් තමයි පරිතරයක් තමයි තියෙන්නේ. ඒක සැලකීතු පරිතරය වර්තරයක් නෙමෙයි. මේක නිසා ඒ බුදුවරුන් ඔය සියලු බුදුවරුන් බුද්ධත්වයට පත් වූ ඒ රමණීය භූමි භාගයේ ඔය මේ වගේ ඒ පොඩි පොඩි බොහොම සුළු වෙනසක් තිබුණාට ඒක එච්චර සැලකිය යුතු ගමන් නැහැ. නමුත් කොහමරි මේ එකම දේශාංශකරේ කාවේ ඔය හතරම තියෙන බව නාසායතනේ පැහැදිලි ඔප්පු කරලා තියෙනවා. වර්තාවක් තියෙනවා ඒගොල්ලෝ ගාව. මේ ඔක්කොම දේශාංශක ලකුණු කරලා ඒවා ඒ දශම බිංදුවයි බිංදුවයි අටක පොඩි වෙනසක් තියෙනවා හිරිවඩු. ඒක ඇත්ත. නමුත් අනික ඒවා මේ කෝටියෙන් එකක් විතර වෙනසක් තමයි තියෙන්නේ.
අතරන් ප්‍රශ්නය අවිද්‍යාමූල පටිච්ච සමුප්පාදයේ ඇති විභව තණ්හාව යනු දේශාරමුණක ගැටුමිට ඉන් වෙන්වීමට ඇති කැමැත්ත නිසා ඇතිවන්නක්ද අභිධර්මයේ කියවෙන චිත්ත
විදිනීමට ඇති අකමැත්ත නිසා ඇතිවන විභවතාවය. දැන් අපි හිතමුකෝ අපි ජනා කෙනෙක් ජනාධිපති වුණා කියලා. මේ ජනාධිපතිකම හැමදාම ඒ ආකාරයටම තියාගන්න එක මන්ත්‍රී වුණා, එක ඇමති වුණා, එක අගමැති වුණා, එක ජනාධිපති වුණා, එක මහානායක වුණා, එක අධ්‍යක්ෂක වුණා, මොකක් හරි එහෙම. ඒක ඒ විදිහට හැමදාම තියාගන්න තියෙන තණ්හාව භව තණ්හාව. ඒකෙන් තමන් වෙන් වෙයි කියලා හිතලා ඒ වෙන්වීම නවත්තන්න කරන තණ්හාව මොකද්ද? විභව තන්න. ඒ එතකොට වැරදි වැඩ බොහොම කරනවා. දැන් ජනාධිපතිකම එහෙම නැ නාගමතිකම එහෙම නැ මන්ත්‍රීකම කරන්න කොයි විදියෙන් හරි මොන උපරවට්ටියක් ජර්මනයක් දාලා හරි නීති වෙනස් කළා හරි ඒක තියාගන්න කටයුතු කරනවා. ඒ මොකක්ද? ඒකෙන් වෙන් වෙන්නට ඇති අකමැත්ත නිසා ඇතිවන සිතේ ඇතිවන තණ්හා. ඒක විභව තණ්හා.
අසතිමන සවිනස අභිධර්මයේ කියවෙන චිත්ත වීති හරහා ක්‍රියාත්මක වන්නේ පටිච්ච සමුප්පාදයමද
කියලා? නෑ, චිත්ත වීතියෙන් අර සංචේතනා පවත්තන්නේ, සම්පස්ස වෙන්නේ, සංකාර කරන්නේ, සම්බන්ධතාවයක් ඇති වෙන්නේ, සම්මුදය බිහි වෙනවා, විඥාන ශක්තියක් උපදිනවා. ඉතින් ඒක ඒ සියලු දේ දැන් සංචේතනා, සම්පස්ස, සංකාර, සම්මුදය, කට සියල්ල බිහි වෙන්නේ අර රෝධ ගැහිම නිසා, සංචේතනා පැවැත්වීම නිසා. චිත්ත වීති දිගේ අර දැක්ක ප්‍රිය මනාප රූපය පිළිබඳව නෙමෙයි දැන් ඇහෙන්නේ, මේ මේක වෙන්නේ. රූපේ දැක්කේ කොහෙන්ද? ඇහෙන්. දැන් සංචේතනා පවත්වන්නේ ඇහෙන්ද? නැහැ. කොහෙන්ද? හිතෙන්. සම්පස්ස වෙන්නේ කොහෙද? තින්නම් සංගති පස්ස වෙන්නේ කොහෙද? ඇහෙ නෙමෙයි, අර හිතෙන්. සංකාර කරන්නේ කොහෙන්ද? හිතෙන්. සංකට සකස් වෙන්නේ කොහෙද? හිතේ. ඉතින් ඒක නිසා මේක අර ඇහෙන් වෙන දෙයක් විතරක් නෙමෙයි. හැබැයි ඇහෙන් රූපේ නොබැලුවා නම් ඒ රූපයට මත්ුනේ නැත්නම් ඔය එකක්වත් වෙන්නේ නැහැ.
අවසන් ප්‍රශ්නය. විඥාන, ඥාන, අභිඥා යන අවස්ථා තුනේදීම සංඥා මගින් දැනුම ලබන අතර ප්‍රඥා තත්ත්වයේදී දැනුමා සංඥා අවශ්‍ය නොවන බව සෑහෙත කරුණාවෙන් පහදා දෙන්න.
නෑ, ප්‍රඥාවෙන් කටයුතු කරන බුදුහාමුදුරන්ටත් අරහතුන් වහන්සේටත් සංඥා ලැබෙනවා. රූප වේදනා සංඥා සබ්බ චිත්ත සාධාරණ. වෙන්නේ නැති එක මොකද්ද? සංකාර කරන්නේ, සංචේතනා පවත්තන්නේ, සම්පස්ස වෙන්නේ නැහැ, සංකත සකස් කරන්නේ, සමුදේ බිහි වෙන්නේ, අනුසය උපදවන්නේ. ඒ නිසා ප්‍රඥාවෙන් කටයුතු කරනවා. ප්‍රඥාවෙන් කටයුතු කරන්නේ අර සංකාර දිගේ දැක්ක, ඇහෙන් දැක්ක රූපයේ දිගේ, සංචේතනා, සම්පස්ස, සංකාර, සංකත සකස් කරන්නේ, සමුදය බිහි වෙන්න කටයුතු නොකරින්. එතන තියෙන හයක්. ඔය හයෙන්ම තමයි සංගතය බිහි වෙන්නේ සංගතය බිහි නොවෙන්නේ ඒ හය නොකිරීමෙන් නකාරී හොති වෙන්නේ ඒකයි සම්පජාන්න කාරී හොති කියලා වේතනාවේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ මහා පරිම්බාන සූත්‍රයේ මේක බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්නට පෙර මේ සම්පජාන කාරී හොති පබ්බය නැවත අවධාරණයෙන් දේශනා කළා මතු ශාසනය පවත්වා ගන්න යන්න නම් දැන් ඔය 95 වෙනි ඡේදයේ තියෙන්නේ චත්තාරිමානිටානානි ඊට ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්න ඉස්සෙල්ලා දේශනා කළා මේ සම්පජාන කාරී හොති තත්වය මේක එතෙක් එතරම් දුරට වැදගත් දෙයක් කෙනෙකුට තේරුම් ගන්න ඕන දෙයක් සම්පජානකාරී හොති වචන පහක් තියෙනවා සංකිවේ රාගය ද්වේෂය මෝහය සම්ප්‍රජනන ප්‍රජනනය කියන්නේ ප්‍රභවය වෙනවා අලුතෙන් නිර්මාණය වෙනවා තමන්ගේ හිතේ සං රාගය ද්වේෂය මෝහය ඒ ජනිත වෙන වේගය නකාරී හොති එක ඒ ක්‍රියාව වෙනස් කර ගැනීමෙන් හේතුව වෙනස් කර ගැනීමෙන් ඒ වේගය වේදනාව ආවේගය නතර කරලා හෝති එක වෙනස් කරලා යහපත් පැත්තට හරවන්න පුළුවන් කියන එකයි සම්පජාන කාදී හෝති හෝති කියන වචනේ ඊටාත්ම වැදගත් උතන හේතු වෙනස් කිරීම තමයි හෝති හේතු කියන්නේ රාගය ద్వේෂය මෝහය හෝති කියන්නේ රාගකයේ ద్వේෂකයේ මෝහකයේ කරන්න උපකාර වන යහපත් ක්‍රියාව
ගෞරවනීය අධිහතුන් වහන්සේ නිවසේ වැඩක නියලී සිටින අතරතුරේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීම ආර්යෝපවාදයක් සිදුවන්නේද
නෑ නෑ එහෙම එකක් නෑ මොකක්වත් නෑ ඕන වැඩක් කරමින් මේ ආනපාන සති සමාධිය වඩන්න පුළුවන් ධර්මය අහන්න පුළුවන් හරියට ක්‍රියාත්මක කරනවා නම් ඒකත් හරි
එහි ඊළඟ ප්‍රශ්නය මංජුශ්‍රී වෙනි බෝධිසත්වයන් මහායාන බුද්ධාගම ලෙස ආගම නිර්මාණය කිරීමට බුද්ධ ධර්මයේ පදනමක් වුණිද?
ඔව් පදනම් කරගත්තා. මේකමයි පදනම් කරගත්තේ මේ වචන ටිකමයි පද ටිකමයි අර උපනිෂද් ධර්මයට වේදාගමට ගැලපෙන විදිහට බ්‍රහ්මාගම වලට ගැලපෙන විදිහට මංජුශ්‍රී බෝසතාණන් දැන් මෙතන සිද්ධ වුණේ මංජුශ්‍රී බෝසතාණන් හිටියේ නාගර්ජුන පාදයන් වහන්සේට පස්සේ අර විශ්වමිත්‍ර වාසුබන්දු අසගෝසලට පස්සේ මාගර්ජුන පාලයන් වහන්සේ හිටියේ බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අවුරුදු 965ක් විතර ගිය කාලෙක කනිෂ්ක රාජයුගයේ අවසානයේ නමුත් නාගර්ජුන පාදයන් වහන්සේ හිටියේ මේ ඉන්දියාවේ සංස්කෘත බුද්ධ බෞද්ධ මහා පඬිවරයෙක් මහායාන බුද්ධාගමේ මහායාන පඬිවරයෙක් වෙන විට අර සද්ධර්ම කුණ්ඩලික සූත්‍රය ලංකාව සාහිත්‍ය සූත්‍රය ලියලා තිබුණා ඒ නිසා දැන් නාගර්ජුන පාදයන් වහන්සේ ලියලා තිබුණ ඔය මහා සද්ධර්ම පුණ්ඩිරික සූත්‍රයේ තියෙන්නේ මේ නිවන් දකින්න එකම යානෙයි තියෙන්නේ. යාන කියන්නේ මොකද්ද? වාහනේ. එක පාරයි එක මාර්ගයයි එක පිළිවෙතයි තියෙන්නේ. මොකද්ද ඒක? මහායානේ. මොකද්ද යා මහායානේ? ලෞතුරා බුද්ධ යානය විතරයි තියෙන්නේ. දැන් අපේ තේරවාදී බුද්ධ ආගමේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මයේ යාන කීයකින් නිවන් දැක්ක හැකිද? තුන්තරා බෝධියක. ඒ කියන්නේ මහායානයේ තියෙන ලෞතරා බුද්ධත්, ඒ වගේම ඉසිගිලි සූත්‍රයේ තියෙන පච්චේක බුද්ධත්, ඒ වගේම අර චතුසත්‍ය බුද්ධ එහෙම නැත්නම් අරහත් බුද්ධ තත්ත්වයට පත් වෙලා කෝටි ප්‍රකෝටි ගාණක් නිවන් දකින්න පුළුවන්. මහායාන බුද්ධ ආගමේ එක්කෙනෙකුටවත් බෑ අර අරහත් බුද්ධ චතුසත්‍ය බුද්ධ වෙලා නිවන් දක් බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ මහායාන බුද්ධාගමේ බෑ කරන්න පුළුවන් එකම වැඩේ මොකද ලෞතුරා බුද්ධත්වයටපත් වෙන්න පාරමිතා පුරපුර ඉන්න එක ඒ නිසා දැන් මහායාන බුද්ධාගමේ ඒ නීතියට අනුව ඒ තීරණයට අනුව එකම බුද්ධත්වය තියෙන ලෞතුරා බුද්ධත්වය මේ ලෞතුරා බුද්ධත්වයට පත් වෙන්න නම් මොකද කරන්න ඕනේ? පාරමිතා පුරන්න ඕනේ. මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ කොහෙවත් පාරමිතා පිළිල්ලක් නැහැ. හැබැයි තියෙන එක පාරමිතාවක්. මොකද්ද පාරමිතාව? උපේක්ඛා පාරමිතාව විතරයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ තිබුණේ. පස්සේ කාලෙක දැන් ඔය සම 30 පාරමිතා දස පාරමිතා ඔවා ඔක්කොම පහු කාලෙක ආපු ඔය මංජුශ්‍රී බෝසතාණන් කියන පුද්ගලයා පාරමිතා සූත්‍ර 21ක් ලියලා මේක මේ ලංකාවේ පොළොන්නරු යුගයේ වෙනකොට මේක බුද්ධ ආගමේ හැම තැනම පැතුරුණා පාරමිතා පුරන්න ඕන කියලා. ඔය අද අපේ ලංකාවේ බෝසත් පාරමිතා පුරන්නේ ඔය මහායාන බුද්ධ ආගමේ ආවාසයේ මිසක් අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයක් පාවිච්චියට අරගෙන නෙමෙයි. ඒක එහෙම හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ පාරමිතා පුර පුර ඉන්න නෙමෙයි බුදුහාමුදුරුවෝ කිව්වේ. කොයි වෙලාවෙද නිවන් දකින්න ඕනේ? වර්තමාන පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසත්තිමත්තාය අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ පාදි නච්ච කිංචි ලෝකේ බෝසත්කම උපාදානය කරගත්තොත් තව කල්ප කාලාන්තරයක් පෙරුම් පුර පුරා දස පාරමිතා සමති පාරමිතා පුර පුරා දුක් විඳින්න වෙනවද නැද්ද? ඇයි අපි මේ අතේ තියෙන නිවනට පයින් ගහලා පාරමිතා පුර පුරා ඉන්නේ? ඕක මහායාන බුද්ධ ආගමේ වැරදි දහමක්, වැරදි ඉගැන්වීමක්. අද මේ ථේරවාදී බුද්ධ ශාසනයක් කියලා නමට තිබුණට ඔය සියලු අය ඔය බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ උගන්වන්නේ මේ ජීවිත කාලය තුල නිවන් දකින්න නෙමේ, දෙව් මිනිස් අප කෙලවර පාරමිතා පුරලා මතු ආයි කවුද කාටද සාතිකයක් දෙන්න පුළුවන් වෙන්නේ ඊගාවට මිනිස් ආත්මේ කායිපදේ කියලා? එක්කෙනෙකුට මම කියන්න පුළුවන් සමන්ට සාතික කරගන්න පුළුවන් මං ඊගාවට මැරිලා නැවත මිනිහෙක් වෙලා ඉපදුණා කියලා? බෑ. හැබැයි දැන් මිනිහෙක් නේද? ඈ දැන් මනසක් තියෙනව නේද? දැන් ඇයි අපිට මේ ආනපාන සති සමාධිය මේ මාර්ගයේ මේ පිළිවෙත මේක කරලා අපිට ඇයි අද මේක කරගන්න තියෙන අවස්ථාව ඇයි අපි පයින් ගහලා අතාරින්නේ? මේ මහායාන බුද්ධ ආගමේ තියෙන වැරදි ඉගැන්වීමට මිනිසු රැවටිලා රැවැට්ටුවා. බ්‍රේන් වොෂ් කළා ඔක්කොම සියලු දේ මහායාන බුද්ධ ආගමේ අර සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ තියෙන දේවල් 99%ක් අද සියලු පන්සල්වල සියලු බුද්ධ ආගමේ ලෝකේ හදන වැඩ තියෙන්නේ. ලෝකෙන් එතන වෙන වැඩක් කොහෙවත් කාගාවවත් නැහැ. සමාජ සේවය ලෝකේ හදනවා, පෙළපාලි යනවා, තව සංවිධාන ඇති කරගන්නවා. ඒවා ඔක්කොම නිවනටද පැවැත්මටද? මම කල්පනා කරලා බලන්න වටිනවා. දැන් හොඳට කල්පනා කරලා බලන්න වටිනවා. විශේෂයෙන්ම අපේ මේ මහන වූ පැවිදි වූ පින්වතුන් දෙපැත්තම දෙපිරිසම මහානමේන අපි මෙතෙක් කල් කරේ හරිලේද වැරදිද? අපි ආයුතු පාරද මේ ඇවිල්ලා තියෙන්නේ, නොආයුතු පාරකද මෙතෙක් කල් ගියේ? දැන් කොහොමද මේ පාර මාර්ගයේ පිළිවෙත නිවැරදිව වෙනස් කරගෙන මේ ජීවිත කාලය තුලදීම කොයි විදියෙන් හරි මේ පැවැත්ම මේ රාග දේශ මොහ හිතෙන් ඉවත් කරන්න? පැවැත්ම කියන්නේ මොකද්ද? දැන් අපි වචනයක් කියනවා පැවැත්ම, ජීවිත පැවැත්ම. මොකද්ද ඔය පවත්වාගෙන යන්නේ? රාගය, ද්වේෂය, මෝහය තුන. වෙන මොකක්වත් නෙමෙයි. දැන් නිවන කියන්නේ මොකද්ද? නැවැත්ම. මොකද්ද නවත්තන්න ඕනේ? රාගය, ද්වේෂය, මෝහය. කා හිතේ උපදිනද? තමන්ගේ හිතේ. වෙන කාගේවත් හිතේ උපදින රාගය, ද්වේෂය, මෝහය කාටවත් නවත්තන්න බෑ, අයින් කරන්නත් බෑ. ඒකත් හිතේ තියාගන්න. එනිසා නියම නිවැරදි බුදු දහම නම් තමන්ගේ වැඩේ තමන් කරගන්න ඕන, තමන්ගේ මාර්ගය තමන්. ඒකනි බුදුහාමුදුරුගේ අත්තාහි අත්ත නෝනාතෝ කොහිනාතෝ පරුසය. කාටවත් බෑ තව කෙනෙකුගේ නිවන. නිවනට අදගෙන යන්න බෑ, එක්කගෙන යන්න බෑ, අල්ලගෙන යන්න බෑ. මේක හොඳට තේරුම් ගත්තේ නැත්නම් නිවනක් ඇත්තේ.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, අන්තරා භවයක් පිළිබඳ බුදුන් වහන්සේ දේශනා කර තිබේද?
ඔව්.
ඇමි භාවගේ විකණ්ඩණය ඕපපාතික උපතද්ද?
නෑ, ඒකත් ඕපපාතික නෙමේ. අත් වශයෙන්ම එතෙන්දිත් මේ ආපෝ තේජෝ ආයෝ පටවි දෙකට කැඩෙනවා, කොටස් වෙනවා. ඒකත් ඛණ්ඩනයක් වීමක්. නමුත් මේක යම් ජීවයක් හිටියා ඒක මොකක් හරි හේතුවක් නිසා තව ජීවියෙක් ඇතුළු වුණාම විඥාන ශක්තිය දෙකට කැඩලා දෙන්නෙක් හැදුවා. ඒකයි වෙන්නේ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව අන්තර්භවික තත්වයක් විග්‍රහ කරලා තියෙනවා. බොහෝ සූත්‍රවල තියෙන අන්තර්භවික තත්වයක්. විශේෂයෙන්ම ඒක බීජ සූත්‍රය අන්තර්භවික අනාගාමී ගන්ධබ්බයන් පිළිබඳවත් විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම සෝතාපට්ටි ඵලයට පත් වූ අයත් පෘථග්ජන පුද්ගලයොත් අන්තර්භවික වෙන්න පුළුවන්. අන්තර්භවික නොවන බුදුහාමුදුරුව විග්‍රහ කරලා තියෙනවා, අන්තර්භවික වෙන අයත් බුදුහාමුදුරුව විග්‍රහ කරලා තියෙනවා. දැන් මේ ඕපපාතික කියන එක අණ්ඩජ දලාභුජ ඕපපාතික සංසිද්ධද කියලා කෙනෙක් මිය පරලෝ ගියාම අවස්ථා ක්‍රම හතරකට නැවත උපතක් ලැබෙනවා, නිවන් දැක්කේ නැහැ. අණ්ඩජ දලාභුජ ඕපපාතික සංසිද්ධ. මේකෙන් අණ්ඩජ දලාභුජ කියන දෙන්නට විතරයි අන්තර්භවික ගන්ධබ්බ තත්වයට පත් වෙන්න පුළුවන්. ඕපපාතික හෝ සංසේජිත කියන අයට තැනක් ඕනේ නැහැ, බිමක් ඕනේ නැහැ, මව්කුසක් ඕනේ නැහැ, බිත්තරයක් ඕනේ නැහැ. ඕපපාතික කිසිම කෙනෙකුට අම්ම කෙනෙක් ඕනේ නැහැ, තාත්ත කෙනෙක් ඕනේ නැහැ, අර කිසිම දෙයක් ඕනේ නැහැ. දැන් භූතෙක්, පෙරේතෙක්, දෙවියෙක්, දේවතාවෙක් සියලු බ්‍රාහ්මණයෝ ඕපපාතිකයි. ඒගොල්ලන්ට අම්ම ඕනේ නැහැ, තාත්ත ඕනේ නැහැ, බිමක් ඕනේ නැහැ, තැනක් ඕනේ නැහැ, කිසි තැනක මව්කුසක් හෝ බිත්තරයක් ඕනේ නැහැ. එයාට අන්තර්භවයක් නැහැ. එයා අන්තර්භවික නෑ, ගන්ධබ්බ හැටියට ඉන්නෙත් නෑ. ගන්ධබ්බ හැටියට ඉන්නේ කවුද? අර මව්කුසකට යන්න නියම නිවැරදි තමන්ට ගැළපෙන ණය තියෙන මව්කුසකට යන්න බලා ඉන්න පුද්ගලයන්ට ඔක්කාන්ති වෙන්න බැරුව අන්න අන්තර්භවික තත්ත්වයක් තියෙනවා. බිත්තරයකට යන්න බැරි කෙනෙකුට අර බිත්තරයට යනකම් මේ අන්තර්භවික තත්ත්වයේ ඉන්නවා. එකයි වෙනස.
එහි දෙවිදි කොටස දජග්ග සූත්‍රය විමාන වස්තු, පේත වස්තු යන සූත්‍රයන් පසු කාලීනව ඇතුළත් කළ ඒවාද?
ඔව්, විමාන වස්තු, පේත වස්තු කියන ඒවා කුද්දක නිකාය මිසක් බුදුහාමුදුරන්ගේ ධර්මයේ යම් යම් අයට මිනිසුන්ට බය කරන්න අර පින්කම් කරන්න විමාන වස්තුත් අපායෙන් බේරෙන්න පේත වස්තුත් පොත් දෙක ලියලා තියෙනවා. ඒවා කුද්දක නිකායේ පොත්. ඒවා බුද්ධ දේශනා, බුද්ධ භාෂිතේ නෙමේ, ඒවා ආචාර්ය මත කියලා විග්‍රහ කරලා තියෙනවා.
මේ ප්‍රශ්නේ උදිත් පොඩ්ඩක් අපි සාකච්ඡා කළා ස්වාමීන් වහන්සේ. විෂ්කම්බනේ සහ තදංගම යනු පැහැදිලි කර දෙන්න කියලා ඉල්ලලා සිටිනවා.
ඔව්, දැන් යම්කිසි කෙනෙකුට පුළුවන් කෙලෙස් මේ රාගදේශ කියන දෙක තදංගම වශයෙන් විෂ්කම්බන වශයෙන් යටපත් කරන්න, තාවකාලිකව යටපත් කරන්න පුළුවන් වෙනවා තදංගම විස්කම්බන හැටියට. ඒ නිසා මේ බුද්ධ දේශනාවේ පංච ප්‍රහාණයක් විග්‍රහ කරලා තියෙනවා. තදංගම ප්‍රහාණය, විස්කම්බන ප්‍රහාණය, සමුච්ඡේදන ප්‍රහාණය, පටිපස්සදි ප්‍රහාණය, නිස්සරණ ප්‍රහාණය. බුද්ධ දේශනාව, බුද්ධ භාෂිතය, බුද්ධ ධර්මයේ උපකාර වෙන්නේ සමුච්ඡේද ප්‍රහාණය කරන්න, සං උච්ඡේදනය කරලා ප්‍රහාණය කරන්න. මුල් කපලා රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල කපා රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය කිරීම සමුච්ඡේද ප්‍රහාණයයි. නැවත නූපදිනාකාරයට රාග, ද්වේෂ, මෝහ හිතේ අර චරබව අවසන් කිරීම නිස්සරණ ප්‍රහාණයයි. ඉතින් ඒක නිසා මේ පංච ප්‍රහාණය තේරුම් ගත්තේ නැත්නම් අර තදංගම විස්කම්බන වශයෙන් ප්‍රහාණය කිරීම බුදුහාමුදුරුවෝ බුදු වෙන්නට පෙරත් තිබුණා. මේකට උපමාවක් උදාහරණයකුත් තියෙනවා. අපි හිතමුකෝ අපි අර වතුර ළිඳකින් වතුර ගන්න ඕන වුණාම මේ ළිඳට වතුර ගන්න ගියාම දැන් වතුරේ නොයෙක් කුඩ පාවෙන රොඩු බොඩු අපද්‍රව්‍ය කුණු තියෙනවා. එතකොට කලෙන් මොකද කරන්නේ? මෙහෙම ළිඳ පාදල වතුර එකක් ගන්නවා. ඒක තදංගම ප්‍රහාණය. ඊට පස්සේ සමහර විටක අපි මේ වතුර එක පෙරලා එක්කෝ අර ෆිල්ටරයකට දාලා පිරිසිදු කරලා ගන්නවා. ඒක විස්කම්බන ප්‍රහාණය. හැබැයි ඔය වතුරේ තියෙන යම් යම් දේවල් තියෙනවා, කොච්චර පෙරුවත් කොච්චර පිරිසිදු කළත් අර 100%ක් පිරිසිදු වතුර නෙමෙයි. සමුච්ඡේද ප්‍රහාණයෙන් ඉවත් කළා වගේ හිත පිරිසිදු වෙන්නේ නැහැ. එනිසා අර රාගය තාවකාලිකව ඉවත් කිරීම, ද්වේෂය තාවකාලිකව ඉවත් කිරීම කරන්න පුළුවන්. ඒක තදංගම ප්‍රහාණය, ඒක විස්කම්බන ප්‍රහාණය. හැබැයි මෝහ මුල තියෙන නිසා නැවත අර රාගය ද්වේෂයට ආවකාලික යටපත් කළාට නැවත කොයි වෙලාවේ හෝ රාගය ද්වේෂය අලුතෙන් ඉපදිලා මෝහයේ තියෙන නිසා මෝහමුල තියෙන නිසා නැවත පැවැත්ම තුල අතරමං වෙනවා. ඒ නිසා අර අභිඥාලාභින් නේව සංඥානා සංඥේට ගියත් ආකාශ සංඥායතන ආකිඤ්ඤායතන විඥානඥායතන කියන මේ අසඤ්ඤතල හතරෙන් කොයිකට ගියත් අර තාවකාලික වැටපත් කරපු දේ තියෙනවා. ඒ තාවකාලික වැටපත් කරපු බලය තියෙනකම් නමුත් බුදුහාමුදුරුවම කිව්වා අර නේව සංඥානා සංඥාතලයට ගිය කෙනත් නැවත හතර අපායට කොයි වෙලාවේ හරි යන්න පුළුවන්කම තියෙනවා. හතර අපායෙන් බේරුණු කෙනෙක් නෙමෙයි. නමුත් අර සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා අර දැක්ම දෘෂ්ටිය වෙනස් කරගත්තට පස්සේ නැවත හතර අපායට යන තත්ත්වයෙන් සදාටම සාමුලින්ම සම්බෝධගාමී වෙලා නියත සම්බෝධි පරායණයෙන්ම සතර අපායෙන් මිදුණ කියලා තියෙන. ඉතින් ඒක නිසා මේක වෙනස තේරුම් ගන්න ඕන. මිනිහෙක් වුණාම ධ්‍යාන ලැබලා ඔය යම් යම් පිරිසිදු බවක් රාගයෙන් ද්වේෂයෙන් කටයුතු කිරීම හුස්ම ගැනීමෙන් පිට කිරීමෙනුත් ඔය කසින පිරියම් කිරීමෙනුත් තදංගම විස්කම්බන වශයෙන් කෙලෙස් යටපත් කරන්න පුළුවන්. යටපත් කරනවා මිසක් කපන්නේ නැහැ. සුද්ධ කරනවා මිසක් අර මං කියවන උදේ මිදුල සුද්ධ කරනවා වගේ තමයි තදංගම විස්කම්බන ප්‍රහාණය. නමුත් මුල් ඉදිරියේම සමුච්ඡේද ප්‍රහාණය නිස්සරණ ප්‍රහාණය. මේක තේරුම් ගත යුතුයි.
ගෞරවනීය අරිහතුන් වහන්සේ සංසාර ණය ගනුදෙනු වලින් මිදී නිදහස් වන්නට උපකාර වන කරුණු අතරින් පින් අනුමෝදන් කිරීම යන්නෙහි මා අතින් දැන හෝ නොදැන මරණයට පත් වූ යන වාක්‍ය කියවන විට අතීතයේ මගේ නොදුනත් කම නිසා මරණයට පත් වූ සතෙකු සිහියට නැගේ. අමතකව තිබූ එවිනිදී දිනපතා සිහියට නැගේ.
දැන් මේක වැරදි. මේ කවුද මේ පුද්ගලයා මේක ලියලා තියෙන්නේ? මේ පින් දෙන්න ඕන මාතින් තමන් අතින් මැරුණු අයට පමණක් නෙමෙයි. ඒ අයට කමා කරගන්න ඕන, ඒ අයට මෛත්‍රී කරගන්න ඕන. නමුත් පින් දෙන්න ඕන කාටද? ඕක වැරදි ප්‍රශ්නේ. පින් දෙන්න ඕන කාටද? තමන්ගේ සියලු ඥාතීන්ට. මව් දෙමව්පියන් උදව් කළ, උපකාර කළ, මඟ පෙන්වූ, තමන්ට පාර පෙන්වූ, ඉගැන්වූ, කවලපුවල හදා වඩාගත්ත මව් දෙමව්පියෝ, සහෝදර සහෝදරයෝ, අනන්ත අප්‍රමාණාත්මුල තමන්ට උදව් කළ බොහෝ දෙනෙක් ඉන්නව පරදත්ත උපජීවීන්. ඒ අයටයි පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන. පින් නැතුව දැන් මේ මාතින් මැරුණ කෙනෙකුට කරන්න ඕන කමා කරගෙන මෛත්‍රී කිරීමෙන් පින්ලීමත් පුළුවන් කරන්න. නමුත් මේ අයටයි අපි පින් දීලා පින් පවරලා මේ කරුණු හතරක් පොත කියෙව්වට මේක තේරුම් අරගන්න නැහැ. ප්‍රශ්නේ ඇහිවෙන්න, ප්‍රශ්නේ වැරදියට ඉදිරිපත් කිරීමෙන්ම තේරෙනවා මේකේ යථාභූත ඥාන දර්ශනයක්, යථාභූතයක් ලබාගෙන නැතිව.
මේක සඳහන් කරලා තියෙනවා මාතින් දැන හෝ නොදැන මරණයට පත් වූ.
එහෙම කතාවක් අතන නැහැ. කියලා තියෙන්නේ කමා කර ගැනීමේදී මාතින් දැන හෝ නොදැන හෝ යම් කිසි කෙනෙකුට වරදක් පාපයක් කිංගයක් ඉඳාවක් කමඩක් අසාධාරණයක් වෙලා තියෙනවා නම් කමා කරගන්න. කායන වාචා චිත්තේන පමාදේන මායා කතා. ඒකයි ඒක කියලා තියෙන්නේ. නමුත් පින්දීමේදි පින් අනුමෝදන් කිරීමේදි කරන්න ඕන ඒක නෙමෙයි. තමන්ට ඥාති වූ, උදව් කළ, උපකාර කළ, මඟ පෙන්වූ, පිහිට වූ සියලු සම්බන්ධතාවයන් නැති සියලු පරදත් වූ ජීවීන්ට පින් දෙන්න, පින් පවරන්න. මගේ ඥාතීන් සහ වෙනත් ඉඩම් මේ ඥාති ඉඩම් වූ ඥාති. මේක ඒක නිසා වරදක් තියෙන ප්‍රශ්නේ තේරුම් නොගත්ත වරද. මේ ප්‍රශ්නේ භාවනාවට ආපු කෙනෙක් නෙමෙයි දීලා තියෙන්නේ. භාවනාවට ආපු නැති කෙනෙක් නිකම් පොත කියවලා මේක කියලා තියෙනවා. මොකද මෙතෙන්දී භාවනාවට ආපු කෙනෙක් මේක පැහැදිලිව තේරුම් ගන්නවා. පින් දෙන්න, පින් පවරන්න පුළුවන් කාටද, පින් දෙන්න පුළුවන් කාටද, පින් ගන්න පුළුවන් කාටද, ඒ පින් අරගෙන යාව මුදවා නිදහස් කරන්නේ කොහොමද කියන එක ඔක්කොම කියලා දීලා තියෙනවා.
ස්වාමීන් වහන්සේ, අවිතික්කම සීලය යනු අනිමිත්ත සීත පිළිබඳ පහත් සීලය සහ ප්‍රතිමිත්ත සීලය.
දැන් අවිතික්කම කියන එකේ දැන් තියෙනවා වීතිකම අවිතිකම සමතිකම කියලා ත්‍රිපරිවර්තයක් නෑ වීතිකම අවිතිකම සමතිකම දැන් මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ කියවන කොට ඒකායනෝ අයම් භික්කවේ සත්තානං විසුද්ධියා ඊට පස්සේ තියෙන මොකද්ද දුක්ඛ දෝමනස්සානං සම තික්කමයි අන්න අවිතික්කමට ඉස්සලා තියෙනවා සමතික්කම සමතේ ඉක්මවා ගොහොත් අර අවිතික්කම තත්වයට පත් වෙන්න ඕන දැන් සමතය තුල අර දුක් දුම්නස් තියෙනවා හැබැයි සමතේ ඉක්මවා ගියොත් විපස්සනාවට අනුපස්සනාවට සමතික්කම චිත්තයේ පත්වීම අවිතික්කම සීලය ඒ නිසා අර සංවර සීලය චේතනා සීලය ප්‍රහාණ සීලය වේරමණී සීලය කියන අතර පූර්ණ වුණාම අවිතික්කම සීලය සමතය ඉක්මවා ගිය අවිතික්කම තත්වයට පුද්ගලයෙක් පත් වෙනවා
අරියතුන් වහන්ස කැපකොට පින්දෙමි යන්න පැහැදිලි කර දෙන්න.
දැන් මේක තිරෝගුණ සූත්‍රයේ තමයි පැහැදිලිව තියෙන්නේ දේවදූත සූත්‍රෙත් තියෙනවා ආදිත්‍ය පරියාය සූත්‍රෙත් තියෙනවා. දැන් තිරෝගුණ සූත්‍රයේ තියෙනවා උන්නමේ උදකං වට්ටං ඒව මේව ඊතෝදින්නම් පේතානම් උපකප්පති. උපකප්පති කියන්නේ කැපකොට පින්දෙන්න ඕන. උපකප්පති කියන එකේ තේරුම කැපකොට ඒ අය මුදවා නිදහස් කරන්න උදාහරණය තමයි උන්න මේ උදකං වට්ටම් උඩින් වතුර වක් කරනකොට පහළට වැටෙන එක නවත්තන්න පුළුවන්ද ඒ වගේ අපි තුන්සිත පහදාගෙන පින්දෙනකොට ඒ අයට අපි කැපකොට පින්දෙනවා රාගයෙන් තොරව ද්වේෂයෙන් තොරව මෝහයෙන් තොරව පින්දෙනකොට කැපකොට ඒ අය මුදවා නිදහස් කරන්න පින්දෙන්න පුළුවන් එනිසා අපේ සිතේ පිරිසිදු බව ඇති වූ තරමට අපිට කැපකොට ඒ අයට පින්දීලා ඒ අයට යහපතක් කරන්න ඒ අයව මුදවා නිදහස් කරන්න ඒ අයව අර අසරණ අනාථ තත්ත්වයෙන් මුදවා නිදහස් කරන්න අපිට කැපකොට පින් දිය හැකි පැවරු හැකි අනුමෝදන් කළ හැකි ඒ අනුව ඒ අයව මුදවා නිදහස් කිරීමේ චේතනාවක් තියෙනවා නම් අපේ හිත පිරිසිදු වෙන්න ඕන පිරිසිදු වූ තරමටයි කැපකොට පින්දිය හැක්ක පින් අනුමෝදන් කළ හැක්ක පිරිසිදු නැත්නම් දැන් අපිටමකෝ අම්ම කෙනෙක් මැරුණ කියලා කවුරු හරි කාගේ හරි මගේ අම්මම වෙලා ඊගාවට පින්දෙන්න ඉපදෙන්න ඕන කියලා පින්දුන්නොත් ඒක කැපකොට පින්දීමක්ද නැද්ද ඒක රාගයෙන් සහ මෝහයෙන් කරන වැරදි චේතනාවක් ඇතුව දෙන පිනක් නෙමේ ඒක
කිංචි සූත්‍රයේ ස්වාමීන් වහන්සේලා පදවි තානාන්තර උදෙසා කටයුතු නොකළ යුතුයයි දේශනා කර ඇති විට සම්බුද්ධ ශාසනය තුළ බුදුන් වහන්සේ විවිධ තනතුරු තානාන්තර ස්වාමීන් වහන්සේලාට දුන් බව පොතපතේ සඳහන් වේ. ඒ සැබෑවද්ද ස්වාමීන්. කිංචි සූත්‍රයේ ස්වාමීන් වහන්සේලා පදවි තානාන්තර උදෙසා කටයුතු නොකළ යුතුයයි දේශනා කර ඇති විට ශාසනය තුළ බුදුන් වහන්සේ විවිධ තනතුරු
බුදුහාමුදුරුව දුන්නයි කියලා තියෙන්නේ ඔය තනතුරු මේවා තියෙන්නේ බෞද්ධ සාහිත්‍යය බුදුහාමුදුරුවම බුදුහාමුදුරුව කියපු එකම දේ තමයි මහා ප්‍රඥන් වහන්සේ කියලා නම් කළා කොයි කාලෙද අසූ මහ ශ්‍රාවක නම් කළේ බෞද්ධ සාහිත්‍යයේ බුදුහාමුදුරුව පිරිනම් පාලා අවුරුදු ගාණක් ගියාම තමයි ඔය මහා ශ්‍රාවකයන් ඔයගේ බුදුහාමුදුරුවගේ මහා ප්‍රඥන් වහන්සේලා එහෙමයි කිව්වේ පස්සේ කාලෙක බෞද්ධ සාහිත්‍යය පටන් ගත්තට පස්සේ අර අසූ මහ ශ්‍රාවකයොත් මතු වුණා පාරමිතා සූත්‍රවල
ස්වාමීන් වහන්සේ මාර්යා මාර දිවිය පුත්‍ර රාජ්‍යය යනු සංකල්පයක් පමණක්
සංකල්පයක් පමණයි පුද්ගලයෙක් ඔතන නැහැ පුද්ගලයා ඕන පුද්ගලයෙකුට මාරයෙක් වෙන්න පුළුවන් මදුරුව ඔය ඩෙංගු මදුරුව මාරයෙක් වුණේ කොහොමද එතකොට මාරය කොයි වේසෙන් දහවි මදුරු වේසෙන් අර වාහනයකුත් මාර වේසෙන් එනවනේ දැන් මාර්ග රියානතුරු කියන්නේ එතකොට මාරය වුණේ කවුද වාහනේ ඒක නිසා ඕන කෙනෙකුට ගහක් කඩා වැටුණොත් මැරුණොත් කවුරුහරි ගහ මාර්වේසයෙන් ආවා. උලඟ තමයි මාර්වේසයෙන් ආවේ. දැන් වතුරට ගහගෙන ගියොත් එහෙම ජල ගැල්මකදී සුනාමියේදී මැරුණ කවුද මාර්යම්නේ? අර ආපු වතුර. ඒක නිසා මාර්යා ඕන විදියක වේදයකින් එන්න පුළුවන්කම තියෙනවා.
ස්වාමීන් වහන්සේ මේ මට මේ පොත ඉදිරිපත් කළා. මේ මං හිතන්නේ ප්‍රශ්නේ යොමු කරපු මහත්මයා වෙන්නේදී ඒක අර අපේ පොතේ තියෙන අනන්ත සංසාරයේ පටන් මෙහෙම හොත දක්වා
ඒ තියෙන්නේ කමා කරගැනීමේ.
කමා කරගැනීම.
ඔව් නැතුව අරගැනීමේ. පින්දීම නෙමෙයි. ඒක ඒක තියෙනවා. ඒ තියෙන්නේ මොකද්ද?
පංසන් සංසාරේ පටන් මේ මොහොත දක්වා මා රැස් කරන ලද්දා සීලම් පුණ්‍ය සම්භාරයන් මා පැමිණි මේ සංසාර ගමනේදී මා අතින් දෙන
හොත. ඒක හරි. හරි ඕක හරි.
මරණයට
පස්සේ ඒක හරි. දැන් මේ නෑ නෑ උදව් කළ උපකාර කළ ඥාති ධර්මයන් තියෙන සියලු දෙනාට දෙන්න තියෙනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉදිරිදා කටයුතු කරන විටදී ආනපාන සති සමාධියෙන් සිටීම යනු තමන් විසින් කරනු ලබන කටයුතු මනස සිහියෙන් යුතුව කිරීමද පැහැදිලි කර දෙන්න.
නෑ හේතුඵල ධර්මයට වහා ගලපා බලා ණය විනයට සසඳා බලා කටයුතු කිරීම ආනපාන සති සමාධියයි.
ක්‍රියා සිතක් සමග උපේක්ෂා සිතක් අතර වෙනස සහ නිවනට වඩා ප්‍රයෝජනවත් වන්නේ කුමක්දයි කරුණික පහදා දෙන්න.
මොකද්ද?
ක්‍රියා සිතක් සහ උපේක්ෂා සිතක් අතර වෙනස සහ
දෙකම එකයි. ක්‍රියා සිතත් යහපත් සිතක්. උපේක්ෂා සිත කියන්නේ අර අයහපතෙන් මිදී නිදහස් වෙලා ඇලීමක් ගැටීමක් මුලාවක් නැතුව උදව්වක් උපකාරයක් යහපතක් කිරීම උපේක්ෂා සිතක්. ක්‍රියා සිතත් ඒකමයි. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා හතර තමයි ක්‍රියාසිත. එතකොට මෙත්තා කරුණා මුදිතා උපකාර වෙන්නේ මොකටද? හිතේ උපේක්ෂා tattve ඇති කරගන්න.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ දුවට ප්‍රතිශක්තිය අඩුවන රෝගයක් පෙළේ රෝගියකින් පෙළෙයි. ඇයට මේ සම්බන්ධව හොඳම වෛද්‍යවරු ප්‍රතිකාර කළත් ඔවුන් ඇගේ ලෙඩේ අසු නොවේ. කරන සියලුම පරීක්ෂණ හොඳයි. ඇයට මෙම සුවනවන රැද්ද ඇයට සුවනවන
මේක මේ දැන්
දෙයක්ද
සුවනවන විමානන්ද සූත්‍රයේ තියෙනවා රෝගවලින් අතරින් කම්මාබාධ කියලා රෝගයක්. මොකද්ද? කම්මාබාධ. කම්ම ආවරණය වෙලා. ඉතින් ඒක නිසා දැන් යම් කර්මයකින් ආවරණය වෙලා තියෙනවනම් වෛද්‍යවරයෙකුටවත් මොන විශ්වකර්මයකටවත් ජීවක වෛද්‍යවරයෙකුටවත් මේ රෝගය හොයාගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ හිත පිරිසිදු කරගත්තාම ඒ දරුවගෙත් ඒ දුවගෙත් ඒ වගේම තමන් දෙමව්පියන්ගෙත් දෙමව්පියෝ මේකෙන් දුක් විඳින්න දරුවටත් වඩා. ඒ නිසා කවුරුත් එකතු වෙලා මේ රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොර පිරිසිදු හිතක් ඇති කරගත්තාම ඊට පස්සේ අර හෙදකම සිද්ධ වෙනවා. ඒ අනුව හිත සකස් වෙනවා, හිත පිරිසිදු වෙනවා. අර කම්මාවරණයෙන් වෙන් වුණාට පස්සේ දැන් වෛද්‍යවරයෙක් හම්බ වෙයි, බේත් කරන්න පුළුවන් වෙයි. යම් සමහර විට බේත් නොකරම හරි අර හිත හදාගත්තට පස්සේ ওই රෝගයෙන් ওই කම්මාබාධයෙන් මිදින් ඉඳහස් වෙන්න පුළුවන් වෙයි. ඒකයි කරන්න ඕන. ඒ නිසා මේ දැන් සිංහල ආයුර්වේද විද්‍යාවෙත් හැමතැනකම තියෙනවා වෙද හෙද කියලා දෙකක්. වෙද කියන්නේ කායික මේ ගතට, හෙද කියන්නේ හිතට. හිත පිරිසිදු කරන්න ඕන මුලින්. හිත පිරිසිදු කළොත් ගත නිරෝගී වෙනවා, පිරිසිදු වෙනවා. ඒ නිසා හිතයි මුල් වෙන්නේ. ඒකනි කියේ මනෝ පුබ්බංගම ධම්මා, මනෝ සෙට්ටා මනෝමයා, මනසාචේ පදුත්තේන වෙන මනෝ පුබ්බංගම. මනස හිත පිරිසිදු කරගන්න. හිත පිරිසිදු කළොත් අර කම්මාබාධ වලින් මිදී නිදහස් වෙන්න පුළුවන්.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, භාවනා ක්‍රමයක් තියෙනවා. ගහක් හෝ මලක් හෝ දෙයක් දිහා බලාගෙන ඉන්නකොට ඒ ගස හෝ මල බලා සිටීදී පේන්නේ නැතු යනවා කියා.
ඔය වර්ණ කසිනනේවා.
ඒක
ඒව කසින පිළියම්. ඒව හැම තියෙනවා. එහෙම නැතුව නෙමෙයි ඒව වර්ණ කසින. අර මේ බුද්ධඝෝසාම්තුරුන්ගේ සමසත්ලිස්කේක 30ක් තියෙනවා වර්ණ කසින. ඔයත් අයිති.
එම අරහතුන් වහන්සේ එම එය භාවනා ක්‍රමේ නිවනට අරමුණු වෙනවද?
නෑ, කිසිසේත්ම නෑ. ඒක කසින පිළියම් කිරීමක්. ධානය ලබන්න පුළුවන්, අභිඥා ලබන්න පුළුවන් වෙයි සමහර විට. හැබැයි නිවනක් මුල උදුරන්න බෑ. මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ඉදිරිපත් කළේ මොකටද? මුල් තුන, රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල උදුරා ගන්න නිසා යටපත් කළා දාන්න නෙමෙයි. ඒ නිසා රාගය ද්වේෂය කියන දෙක තාවකාලිකව යටපත් කරන්න ඒක වර්ණ ගතිනත් උපකාර වෙනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, කල්තොට කූරගල පර්වතයේ මුදුනේ අද ආකාශ චෛත්‍ය නමින් හඳුන්වන චෛත්‍යයක් බුදුරජාණන් වහන්සේගේ ධාතු නිදන් කර තනන ලද්දක් යන්න දැනගැනීමට කැමැත්තෙමි.
නෑ, බුදුහාමුදුරුවන්ගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළා. බුදුගල මුදුන තමා දළදා මාලිගාව හදලා තිබුණේ කාලේ. ඒ කාලේ කුරගලත් බුද්ධ ශ්‍රාවකින් අරහතුන් වහන්සේලා වැඩවාසය කළා. පස්සේ කාලෙක ඒ අරහතුන් වහන්සේලා වැඩවාසය කළ නිසා චෛත්‍යයක් හදන්න නැති මට ඒ ගැන අදහසක් කියන්න බෑ. නමුත් බුදුගල නම් බුදුහාමුදුරුවන්ගේ ධාතුන් වහන්සේලා, ගන්තු ධාතුන් වහන්සේ අර බුදුගල පුරාවිද්‍යා වැඩමීමේ මුදුනෙම කන්ද මුදුනේ එතනින්නම් මේ කුරගලටත් පේන නොපේන අතේ දුර තියෙන්නේ. එතන තමා දළදා මාලිගාව මල්ලව රජවරුන් විසින් තනමල බුදුහාමුදුරුවන්ගේ දන්ත ධාතුන් වහන්සේලා තමන්ට ලැබුණු ඒ ධාතු කොටස තැන්පත් කළා. වැඳ බුදාගත්තේ මල්ලව රජදරුවන් සහ ඒ රාජධානී ජනතාව.
රජතුන් වහන්සේ දිඹුලාගල පොළොන්නරුව දිඹුලාගල සුද්ධෝදන රජුගේ මාලිකාව පිහිට ඇති බව ඔබ වහන්සේ දේශනා කළා. ඒ මාලිකාව කොතනද, මොන ස්ථානයේද පිහිටා ඇද්දේ? කරුණාවෙන් දේශනා කළා.
ඔය මාදුරුවේ වේල්ල කෙරවලේ වේල්ලටම වැව පහළ දිඹුලාගල, ඔය දැන් අද දිඹුලාගල ආරණ්‍යනාථනී තියෙන තැන, ඒ පහළ කන්ද පාමුල මාදුරුවේ පැත්තේ කන්දේ තිබුණේ මේ සුද්ධෝදන රජ මාලිකාව.
මේ ප්‍රශ්නය පුද්ගලික තියෙනවද දන්නේ? මම ලේඛකයෙක්මි. මට ඔබ වහන්සේගේ ධර්ම පුස්තක වලින් ධර්ම කරුණු ගත හොත් වරදක් සිදුවේද? ඔබ වහන්සේ
වරදක් සිදුවෙනවා ලෝකෙ හදන්න නම්. ඊට මම දන්නවා කවුද පුද්ගලයාට කියලා.
ඌට විරුද්ධත්වයක් නැද්ද ප්‍රකාශ?
සම්පූර්ණ වරදක් වෙනවා. මේක මේ නිවන් දකින්න මාර්ගය විවෘත කරන්න ලිව්වොත් හොඳයි, ලෝකෙ හදන්න ලිව්වොත්, ආදායමක් ගන්න විකුණලා පොත් විකුණලා ගන්න හලිවොත් සම්පූර්ණ ණය වෙනවා, වැරද්දක් වෙනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, දෙවියන් පිදීමේදී දෙයත් අකුලා පින්දෙන්නේ ඇයි? කාරණා
ඒක මම මීට ඉස්සෙල්ලා හැම භාවනා වැඩසටහනකදීම කියනවා.
ඔව්, අද ඇවිල්ලා තින්නේ ඒකයි. අද ඇවිල්ලා තින්නේ.
දැන් අපි මේ ගාථා කීපයක් කියනකොට විශේෂයෙන්ම එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම්, ඒ වගේම අර ඉදම් මේ ඥාතීනං හෝතු, මේ වගේ මේ දෙවියන්ට, භූතයන්ට, පෙරේතයන්ට, පරදත්තු උපජීවීන්ට, රූපී අරූපී බ්‍රහ්මයන්ට, ඕපපාතිකව උපන්න අයට, පරදත්තු උපජීවීන්ට පින් දෙනකොට අපි මෙහෙම අත ඇඟිලි අංජලීකරණය කළ මෙහෙම වැඳලා පින් දෙන්නේ නැහැ. පින් දෙන්න බෑ, පින් ගන්නත් බෑ. එහෙම අපි පින් දුන්නොත්, මෙහෙම වැඳලා පින් දුන්නොත් ඒ අයට පින් ගන්න බෑ. කාටද? අර ඕපපාතිකව උපන් භූත පේත දෙවි දේවතා රූපී අරූපී බ්‍රහ්ම කාටවත්ම බෑ. ඒ අයගේ ශරීර බොහොම සියුම්, බොහොම දැන් අපේ ශරීර ඕලාරිකයි. මේ අපි ඇඟිලි මෙහෙම කරනකොට විශේෂයෙන්ම තුන් ඊට පහදා ගත්ත ගමන්ම මේ ඇඟිලි 10න් ගෑස් ලාම්පු 10ක වගේ කිරණ ශක්තියක් තමන්ගෙන් නිකුත් වෙනවා. ඒක පිරිසිදු කිරණ වෙන්නත් පුළුවන්. ඒක තුන් ඊට පහදා ගත්තොත් පිරිසිදු කිරණ වෙන්නත් පුළුවන්, සුදු කිරණ වෙන්නත් පුළුවන්, ශ්වේත කිරණ වෙන්නත් පුළුවන්. ශ්වේත කිරණ බලවත් වැඩි, පිච්චෙනවා වගේ වැඩක් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ ඕලාරිකායට, ඒ සියුම් ශරීර ඕලාරික ශරීර නැති සියුම් ශරීර ඇති භූතයන්ට, පෙරේතයන්ට, දෙවි දේවතාවන්ට, රූපී අරූපී බ්‍රහ්මයන්ට, පරදත්තූප ජීවීන්ට අපි පින් දෙනකොට අපි ඇට නමලා තමා පින්දෙන්නේ. එතකොට අර කිරණ ශක්තිය එයාට වැදින්නේ නැහැ. එයාට බාධාවක් නැහැ, අවහිරයක් නැහැ. එයාට අපි මනසෙන් අර අනුමෝදන් කළා පින් පවර්ලා පින්දෙන්නට පුළුවන් වෙනවා. බැරි වෙලාවත් අපි මෙහෙම ඇඟිලි 10 මේවා කරොත් අර ගෑස් ලාම්පු 10කින් වගේ ගෑස් යන වගේ යන නිසා ඒගොල්ලන්ට ඒක දරන්න බෑ. ඒ සියුම් ශරීරවලට ඒක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා දැන් සියලුම මිනිස්සුන්ගේ දැන් මේ කිරණ ශක්තිය එක්තන් කරන්න පුළුවන්. කොහටද එක්තන් වෙන්නේ? අතට, අත් දෙකට. මේ කිරණ ශක්තිය කොහටද එකතු වෙන්නේ? අත් දෙකට. ඉතින් ඒක නිසා දැන් මෙහෙම කවුරු හරි ඕනම කෙනෙක් මෙහෙම කරනවා නම් මෙහෙම අත් දෙක මෙහෙම කරපු ගමන්ම ගෑස් ලාම්පු 10කින් වගේ යනවා කිරණ ශක්තියක්. ඒ කිරණ පිරිසිදු වෙන්න පුළුවන් රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර, අර කැපකොට පින් දෙනකොට පින් පවරනකොට. ඒක බල වඩාත් බලවත් වෙනවා තුන්සිත පහදාගෙන කැපකොට පින් දෙනකොට. ඒ නිසා ඒ කිරණ ශක්තිය වඩාත් බලවත් වෙනකොට ඒ අයට අර සියුම් ශරීර තියෙන අයට ඒක දරන්න බෑ, පින් ගන්න බෑ, පිළං ගන්න බෑ. ඉතින් ඒක නිසා අපි මෙහෙම අත් නමලා අංජලීකරණය නොකර මෙහෙම පින් දෙනකොට ඒක ඒ පින් ඒ අයට ගන්න ඒ පරදත් වූ ජීවීන්ට, ඒ සියුම් ශරීර තියෙන ඕපපාතික ජීවීන්ට, රත්තුන්ට පින් පවරන්න, පින් අනුමෝදන් කරන්න, පින් දෙන්න, පින් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකයි මේක හේතුව.
ගෞරවනීය අරිහතුන් වහන්සේ, ලේ දන් දීමෙන් ලැබෙන ආනිසංස පහදා දෙන්න.
හොඳයි ඉතින් දානිය. වරදක් නෑ. චේතනාවන් බික්කවේ කම්මං වදා. චේතනාව රාගයක් නම් ඒක පිනක් නෑ. චේතනා දැන් සමහරු රාගයෙන්ුත් පින් දෙනවා. දැන් සමහරු සල්ලි ගන්නත් ලේ දෙනවා. දෙනවද නැද්ද? දෙනවා. බලාපොරොත්තුවක් ඇතුවත් ලේ දෙනවා. රාගයෙන් ලේ දෙනවා. එහෙමනම් වැඩක් නෑ. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. චේතනාවන් බික්කවේ කම්මං වදා. තව කෙනෙකුගේ ජීවිතේ මේ පැවැත්ම ආරක්ෂා කරගන්න, යහපත් තැනකටපත් කරන්න තමන් ඊට පිරිසිදු බවක් තියෙනවා නම් ඒක චේතනාව යහපත්. චේතනාව යහපත් කමින් ලේ දන් දුන්නොත් ඒක කාටත් යහපත්, තමන්ටත් අනුන්ටත් හොඳයි.
මොර පිරිත මොනරකු සම්බන්ධ දේශනා කර ඇත්තක්ද මේ පහදා?
නෑ, මේක මේ බුද්ධ කාලේ එකක් නෙමෙයි. මේ ඔය හුඟක් පිරිත් පොතේ තියෙන පිරිත් තියෙනවා. ඔය මෝර පිරිත, ජින පංජරය, ඒ වගේම ජලනන්දන පිරිත, ජය පිරිත, සූර්ය පිරිත, චන්ද පිරිත, මේ වගේ ත්‍රිපිටක මේ පිරිත් පොතේ තියෙන බොහෝ දේවල් පොළොන්නරු සහ දඹදෙණි යුගවල වල පෘථග්ජන පුද්ගලයෝ හදාගත්ත, ලෝකේ හදාගන්න දේශනා කරපු, කියපු, සජ්ජායනා කරපු, ගෙතුව හැදුව පිරිත් පොත් තමයි වැඩි හරියක් තියෙන පිරිත් පොතේ.
අරියතුන් වහන්සේ, පවුලක පිරිමි දරුවන් පමණක් සිටීම හා වෙනත් පවුල්වල ගැහණු දරුවන් පමණක් සිටීම හේතුව පහදා දෙන්න.
ඒවා ඉතින් භෞතික ඒක නායකාරයෝ ඇහිලා තියෙන ඉතින් අභිෂේක කරන්න බෑ. ඒක යන්න දෑ. ඒක එහෙම වෙනව ඕන තරම්. මේ සමහර පවුල්වල පිරිමි දරුවෝ විතරයි, සමහර පවුල්වල ගැහණු දරුවෝ විතරයි, සමහර පවුල්වල දෙගොල්ලෝ විතරයි, සමහර පවුල්වල ළමයි නෑ. එහෙමත් තියෙනවනේ. ඒක ඒවා මේ නායකාරයෝ ණය ගැණු දෙනුවක් ඕ. එහෙම එනවා. සමහර විට ගෑනු විතරක් ඉන්න පවුල් බොහොම හොඳ වෙන්න පුළුවන් අනික් අයටත් වඩා. ඒක නිසා ඒක ධර්මතාවයක්. මේ කවුරුවක්වත් ගෑනු ළමයි ඉන්න අය හිතන්න එපා, ඒව නරකයි කියලා. පිරිමයි ඉන්න අය හිතාගන්න එපා, ඒවනම මේ නායකාරය ඔක්කොම නයම් විදී නිදහස් වෙන්න කටයුතු කරන එකයි තියෙන්නේ.
මනෝකය හා
මනෝකාය මිසක් මනෝමය කාය මිසක් මනෝකාය නෙමෙයි.
දෙකම තියෙන ස්වාමීන් වහන්සේ ලීලා. මනෝකය හා මනෝමය කාය අතර වෙනස පැහැදිලි කර දෙන්න.
දැන් අපි යමක් හැදුවාම දැන් රත්තරන් වලින් හැදුවොත් රන්මය, ගලෙන් හැදුවොත් ශිලාමය, ශෛලමය, දැවමය, ඒ වගේම අර ස්වර්ණමය, මේ වගේ මේකත් මනෝමය කාය. මේක තේරුම් කරලා දෙන්න පුළුවන් එච්චර තමයි. මනෝමය කාය මිසක් මනෝකාය නෙමෙයි. එතකොට මේක මේ මනසෙන් හදාගත්ත ක්‍රියාකාරීත්වයක්, වේගයක්, කායක් මනෝමය කාය. මනෝමය කාය කියන එක ටිකක් ගැඹුරු, ටිකක් අර්ථවත් බොහොම බලවත් දෙයක් තේරුම් ගත්තට පස්සේ දැන් මේ කර්ජකාය පිහිටන්න බෑ මනෝමය කාය නැත්නම් චිත්තජකාය නැත්නම්. නිසා මුල් වෙන්නේ මොකද්ද? මනෝමය කාය. මනෝ පුබ්බංගම ධම්මා මනෝ සිට්ඨා මනෝමය කියපු එක තියෙන මනෝමය. මනෝමයයි කායයි මුල් වෙන්නේ. එන්නේ මොකක්වත් නෙමෙයි. ඒක නිසා මේ බුද්ධ දේශනාව ඔය මනෝමය කාය මුල් වෙච්ච දේශනාව. මේ මනසයි විරිසුදු කරගන්න ඕන. මනසයි කිලුටු වෙන්න ඕන. මනස කිලුටු වුණු තරමටයි පැවැත්ම මනස පිරිසිදු කරගත්ත තරමටයි න මෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තීරු. දැන් අපි දැන් පුරුදු කරලා තියෙන මේ බුද්ධ ආගමේ ඔය නමෝ තස්ස භගවතු අරහතෝ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා. කාටවත් හරියක් ප්‍රතිඵලයක් යහපතක් සිතක් ශාන්තියක් වෙනවද? නැහැනේ. හැබැයි අපි හරියට මේක තේරුම් ගත්තොත් න මෝ කියන්නේ මේ තමන්ගේ මනසේ මේ උපදින මේ මෝ සහමුලින්ම නැටි කරගන්නයි අපි මේ ක්‍රියාකාරීත්වය කරන්නේ. භගවතෝ අත බෙදලා බාගන්නේ රාබැලීම අත්තරන්නේ සං රාගය දේශේ මොහේ මිදී නිදහසන්නේ රාගමුල දේශමූල මෝහමුල උදුරාදාන්නේ කියන එක තේරුම් අරගෙන මේ න මෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන එක අපි දවස ගානෙම කියන්න පටන් ගත්තොත් එතෙන්දී අපිට ධර්ම ධම්මානුධම්ම ප්‍රතිපදාවක් එනවද නැද්ද? එනවා. එතෙන්දී අපිට දැන් එතකොට අපි මේ ගාථාව විතරක් නෙමෙයි දැන් මේ බුද්ධ දේශනාවේ තියෙන ගිරව් වගේ කියවනවා ගාථා. දැන් උදේ බුද්ධ පූජාව දවල් බුද්ධ පූජාව පූජා කරන කොටත් අපි ගාථා කියනවා. හැබැයි ඔය අර්ථ ධර්ම නිරුක්ති නැතුව කිව්වට වැඩක් වෙන්නේ නැහැ. අර ගීතිකා යාතිකා සජ්ජායනා තමයි. ඉතින් ඒක නිසා මේ සියලුම මේ බුද්ධ දේශනාවේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ බොහොම ගැඹුරු අර්ථයක් තියෙනවා. අපි මල් පූජා කරනකොට මේක හොඳට තේරුම් ගන්න ඕන. පුප්පම් මිලායාති යතායි ධම්මේ කායෝ තථායාති විනාශභාව. මේ ගාථාවේ තේරුම ඇතුව තේරුම් අරගෙන මල් පූජා කළොත් ඒක අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි වෙන මරණානුස්සතිය වැඩෙන බුද්ධානුස්සතිය වැඩෙන ක්‍රියාවක් වෙනවා. භාවිතයට ගත්තා. නමුත් දැන් අද කරලා තියෙන්නේ මොකෝ? බුද්ධ ආගමේ උගන්ලා තියෙන්නේ මේ මලෙන් මට පැහැපත් වර්ණේ රස සුගඳ ලැබේවා කියලා මල් පූජා කරන්න පුළුවන්ලා තියෙන්නේ. මේවා වැරදි දේවල්. ඒ මේ මහායාන බුද්ධ ආගමෙන් ආපු වැරදි භාෂිතයක්. ඒ මහායාන බුද්ධ ආගමේ මේ කාලේ නිවන් දකින්න බෑනේ. මේ කාලේ අනිච්ච දුක්ඛ අනාත්ම මෙහි කරන්න ඕනේ නැහැනේ. දෙව් මිනිස් අප කෙලවරටනේ. සියලු දේ යොමු කරලා තියෙන්නේ කොහෙද? දෙව් මිනිස් අප කෙලවර නිවන් දකින්න තමයි මහායාන බුද්ධ ආගමේ තින්ටි. අපේ බුද්ධ ආගමේ අද සියලු දේ කරන්න කියන්නේ හිතන්නේ උගන්වන්නේ කියා දෙන්නේ දැන් නිවන් දකින්න බෑ දෙව් මිනිස් අප කෙලවර නිවන් දකින්න මේ පිංකම් කරනවා කියලා. ඒකෙන් මේ තියෙන නිවනත් පැහැෙන බව තේරුම් ගත යුතුයි.
සුජාතා සිටු දියණිය, විසාකා සිටු දියණිය, අනේපිඩ සිටුතුමා නැවත ඉපදී මේ භූමියට පැමිණෙනයි කියන්නේ ඇයි? එහෙමත් එපමණ පින් කර තාම සසර සැරිසරන බව ඇත්තද?
එහෙම තමයි. පින්කම් කළයි කියලා නෑ. තාම අර යම් යම් ආකාරයට ඉදිරියට අතහරින්න බැරි වුණාම පින්කම් කර කර ඉන්නවා. හැබැයි වණ ඇහුව ගමන් ඒ කොටසක් අත්හැරෙනවා. තව ඉස්සරහට යනවා. තව පිරිසිදු වෙනවා. හිත පිරිසිදු කරගන්න අනාගාමී අරහත් තත්ත්වයට පත් වෙයි. ප්‍රශ්න දෙකක් තුනක් අහලා අපි තුනට විතර තව සත්‍යක්‍රියාවක් කරන්න ඕන, පින් දෙන්න ඕන.
ඔබ වහන්සේ විසින් නැවත මතු කළ මෙම පරම පවිත්‍ර සී සද්ධර්මය ව්‍යාප්ත වීමේ උපරිම කාල වකවානුව කුමන වර්ෂයක සිදුවේද?
ඒක ඉතින් මම තීරණය කරන්න මට තීරණය කරත් බෑ. මේක ගත්තොත් තමන්ගේ යහපත සඳහා ධර්මය භාවිතයට ගත්තොත් නිවන් දකි, ශාසනය පවති. මේ බුද්ධ දේශනාවේ ශාසනය කියලා එකක් තියෙනවා. මොකද ශාසනය කියන්නේ? මේ මගඵල ලබන්න උපකාරවන අනුශාසනාව පවත්වාගෙන යෑමයි ශාසනය. අනුශාසනා ශාසන. ත්‍රිවිධ ශාසනයක් තියෙනවා. පරියාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේධ ශාසනය. තුනේම තියෙන්නේ මගඵල. දැන් යම් කිසි කෙනෙක් මගඵල ලැබුවොත් ශාසනය දෙනවා. නැත්නම් අනාසනී. ඒකනේ අර අනාසනේ නිසින්නම් කිව්වේ. එතකොට ශාසනේ ගමන් කරන්නන් තමයි මගඵල ලබන්න. මේ ධර්මය මේ මාංශි වෙලා මේ උදේ ඉඳන් රෑ වෙනකම් මේ දේශනා කරන්නේ මොකටද? මට ප්‍රතිලාභයක් ගන්නද? සල්ලියක් අහු කරගන්නද? නෑ. මේ අනන්ත අප්‍රමාණ මේ සංසාරේ මේ දුක් විඳමින් මේ සංසාර අනවරත සංසාරේ මේ දුකම නිර්මාණය කරමින් හදාගෙනමින් මේ අතරමං වෙලා අනාථ වෙලා ආශ්‍රම වෙලා ඉන්න මේ ලෝකයා කෙරෙහි අනුකම්පා සිටින් අඩුගානේ මෙතන ඉන්න 10 දෙනෙක්වත් සෝතාපට්ටි ඵලයට පත් කරන්න පුළුවන් වුණොත් එක්කෙනෙක් හරි සෝතාපට්ටි ඵලයට පත් කරන්න පුළුවන් වුණොත් ඒකම ප්‍රතිඵලයක් ලැබුණා. ඒකම යහපතක් වෙනවා. ඉතින් ඒක නිසා එක්කෙනෙක් දෙන්නෙක් නෙමේ නිවැරදි ධහම ඇහුවොත් තමන් දර්ශනීය සම්පන්න වුණොත් මෙතන මේ ඉන්න ගණනේ සිය ගණනක් දහස් ගණනක් මගඵල ලබන්න අද අදම පුළුවන්කම තියෙනවා. ඒකටයි මේ ධර්මය.
සෝමනස්දා එක ප්‍රශ්නයක් තියෙනවා. චෛත්‍ය රජනන් වහන්සේ වටා උතන පිරිකර කප්රුක පූජාව කිරීමෙන් පිනක් සිදු වේද?
නෑ, කිසිම පිනකුත් නෑ. අකුසලයක් සහ පාපයක් සිදු වෙන්නේ. ව්‍යාපාරයක් කරන්න. අර අනාසනේ නිසින්නම් අග්ගෝචරී තරන්න නෝකටත් අදාළයි. ඕක ව්‍යාපාරයක්. ඕක ගමන ගාණක් එකතු කරගන්න. මිනිසුන් රවට්ටලා ගාණක් එකතු කරගන්න කරන වැඩක්. ඊට පස්සේ ඕක ඔත්තලා හැමදාම තියෙනවනේ. හෙටමුදේ වෙනකොට
ඒ වෙලේ මස්
කරනවා. ඔය තව පැයකින් විතර ගලවලා අස් කළා හම්බි කඩේට විකුණනවා. විකුණන්නේ කාටද? අර පිරි කරගන්න ඉන්න කට්ටියක් ඉන්නවා. ඒ අයට.
අති ගෞරවනීය අපගේ ගුරු හිමිපාණන් වහන්ස අපගේ දහම් ඇස පහදාගෙන දස්සරේන සම්පන්න වී නිවන් මගට පිවිසි අධිගමනයේ යන ඉදිරි පියවරන් පූර්ණ කර ගැනීම සඳහා ධම්මානුධම ප්‍රතිපදාවෙන් සීලයට අනුගත වී කායේ කායානුපස්ස විහෙරති තත්ත්වයෙන් ඉතා සතුටින් සැහැල්ලුවෙන් සුවයෙන් ජීවිතය පවත්වන්නෙමු. ඒ සඳහා අවශ්‍ය සී සද්ධර්මය ඇතුළු සීලම උපදෙස් පුරා වසර 6ක පමණ කාලයක් සිට අපහට ලබා දුන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවසේ මෙම දේශන කටයුතු කරගෙන යාමට ශක්තිය ධෛර්ය වාසනාව හිමි වේවා. අප සීලු දෙනා මෙසේ ඉතා ගෞරවයෙන් හදපිරි කරුණාවෙන් සද්ධාවෙන් යුක්තව සුභාසංචිනේ කර සිටිමු. සාදු 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 සාදු.
හොඳයි, එහෙනම් දැන් අවස්ථාව තියෙන්නේ අපි මේ වටරැක ඉන්න කොටත් ඒ වගේම මීරිගමට මේ ආව අවස්ථාවේ ඉඳන් අද වෙනකනුත් සෑම පෝය දවසකම අපිට ස්වභාව ධර්මිනුත් උපකාර උදව් කර අපිට යහපත්. දැන් ඊයේ පෙරේද දවස් තුළ මේ වෙලාව වෙනකොටත් අනුර වැසි. ඉතින් ඒක නිසා අපිට ස්වභාව ධර්මිනුත් උපකාර උදව් වෙනවා, උදව් දෙනවා. මේ පින්වතුන්ට කරදරයක් අපහසුවක් අමාරුවක් නැතුව සියලු දේවල් වලටින් යහපතක් වෙයි. ඒ යහපත වෙන්නේ අපි තුන් සිට පහදාගෙන පිරිසිදු චේතනාවක් ඇතුව මේ හැම පෝය දවසකම සත්‍යක්‍රියා බලයක් ඔබ හැමගේ ඒකාබද්ධ පිරිසිදු චේතනාවක් ඇතුව මෙතන 5000ක් 6000ක් පිරිස එකවර මේ සත්‍යක්‍රියා බලය පතුරවනවා. ඒතේන සත්‍ය වජ්ජේන සුවත්ති හෝතු. යහපතක් සිතක් ශාන්තියක් සානයක් සියලු දෙනාට එක්කෙනෙකුට නෙමේ මුළු සබ්බ පාන භූත හිතාය අනුකම්පාය දයාපන්නෝ සිටින්. ඉතින් ඒක නිසා සියලු දෙනාගේ ඒකාබද්ධ ශක්තියක් ඇතුව මේ විශ්වයට මේ ස්වභාව ධර්මයට ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරට ගහකොළවලට ඒ වගේම ජීවි සියලු සත්වයන්ට භූතයන්ට පෙරේතයන්ට දෙවිදේවතාවුන්ට මේ සියලු දෙනාට අපි යහපත් චේතනාවක් ඇතුව සුදු කිරණ ශක්තියක් සත්‍යක්‍රියා බලයක් පතුරවන්න ඕන. ඒ සත්‍යක්‍රියා බලය පැතිරවීම නිසා ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර අර පිරිසිදු වෙනවා භ්‍රමණය අඩු වෙනවා. ඒකේ යහපත ආපහු කාටද ඉන්නේ? තමන්ට. තමන්ට තමන්ගේ හිත පිරිසිදු වීමේ යහපත තමන්ටම එනවා. ඉතින් ඒක නිසා මේ සියලුම පින්වතුන් මේ සත්‍යක්‍රියා බලයක් පතුරවනකොට හිතේ රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර විනාඩි 3ක් හෝ 4ක් පවත් ගන්න ඕන. ඒ රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර පිරිසිදු සිතක් ඇති කර ගැනීමම තමන්ගේ නිවනට, තමන්ගේ ඉදිරි ගමනට, මාර්ගචරියාවට උපකාර වෙනවා. ඉතින් ඒක නිසා සියලු දෙනා හැකි හැම අවස්ථාවකම මේ සත්‍යක්‍රියාව දවසකට වරක්වත් කරනවා නම් ඒක තමන් ගිනිවනට උපකාර වෙනවා. ඒ නිසා විශ්වය ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතර පිරිසිදු වෙනවා. තමන්ට යහපතක් වෙනවා, අනුන්ටත් යහපතක් වෙනවා. සියලු අපිට පේන දිත්තාවා අදිත්තාවා පෙනෙන නොපෙනෙන සියලු සත්‍යයන්ටත් යහපතක් වෙනවා. ඒ සියලු යහපත ආපහු තමන්ට නිවන් සඳහා උපකාර වෙනවා, මගට උපකාර වෙනවා. ඉතින් ඒක නිසා සියලුම දෙනා පුළුවන්ම තරම් පිරිසිදු සිතකින් විනාඩි 3ක් හෝ 4ක් ඒ සත්‍යක්‍රියාව කරලා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා සිතින් උපේක්ඛා සිතකින් මේ විශ්වයට සුදු කිරණ ශක්තියක්, පිරිසිදු සත්‍යක්‍රියා බලයක්, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ශක්තියක් පතුරවලා සියලු දෙනාට යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක් වේවා, සුවපත් වන්නටම මේ ශක්තිය, මේ සත්‍යක්‍රියා බලය හේතු ආසනා වේවා කියලා සාදු. දැන් සියලු දෙනා විනාඩි 4ක් ඒ සත්‍යක්‍රියා බලය පතුරවලා විශ්වයට මේ කිරණ ශක්තිය, පිරිසුදු කිරණ ශක්තිය පතුරවන්න. හොඳයි, එහෙනම් කවුරුත් සාදුකාරයක් හොඳයි. සියලු දෙනාටම මේ සත්‍යක්‍රියා බලයෙන් යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක් වේවා, ධම්මානුධම් ප්‍රතිපදාවේ හැසිරෙන්නටම මේ සත්‍යක්‍රියා බලයෙන් පිරිසිදු සිත උපකාර වේවා, හේතු වාසනා වේවා. දැන් ඊගාවට තියෙන්නේ පින් අනුමෝදන් කරන එක. අපි දැන් හිල් දානය දුන්නා ඒ කෑගල්ලේ චම්ලා මහත්මිය ඇතුළු ඒ පින්වත් පිරිසක්, ඥාති මිත්‍රාදීන්. ඒ වගේම දවල් දානය දුන්නා ඒ රත්නපුර ප්‍රදේශයෙන් පැමිණි වික්‍රමාණික මහත්තයත්, අනිකුත් ඒ නම් සඳහන් කළත් නොකළත් විශාල පිරිසක් රත්නපුර නිවිතිකර නොරගල්ල මේ පැතිවල පිරිසක් පින්වතුන්. ඉතින් ඒක නිසා ඒ හිල් දානය දවල් දානය දුන්න සියලු පින්වතුන්ටත් ඒ පින්වතුන්ගේ නම් නමින් මිය පරලොව ගිය සියලු ඥාති මිත්‍රාදීන්ටත් අපේ යුතුකමක් වගකීමක් තියෙනවා පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා එයාටත් යහපතක් සිතක් කරන්න කැපකොට පින් දී පින් පවරා ඒ අයට යහපතක් සිතක් ශාන්තියක් ධම්මානුරම් ප්‍රතිපදාවේ ඇසිරින්නට පාරක් මාර්ගයක් පිළිවෙතක් විවෘත කරලා දෙන්න. ඒ වගේම මේ අපේ අරණේට ඔබ හැම පොය දවස් වලට එන පින්වතුන් ඉන්නවා භාවනාවට එන පින්වතුන් ඉන්නවා මේ භාවනා වැඩසටහනට දැන් අපිට 400කට පමණ නවතන දෙන්න කෑම් බීම දෙන්න සකස් කරලා තිනවා. ඒ නිසා මේ ගොඩනැගිලි කීපයක් අලුතෙන් සකස් කළා නවතන දෙන්න. තව නොයෙකුත් අය ඇඳන් සම්මිට මේ වගේ දේවල් ඒ භාවනා වැඩසටහනට ඒ වගේම පුටු මේ නොයෙක් දේවල් මේ ඉඳ ගන්න පුටු නිදා ගන්න ඇඳන් මෙට්ට තව නොයෙක් දේවල් ඒ වගේම සංඝාවාසයක් හැදුවා ස්වාමීන් වහන්සේලා 25 නමකට අපිට නවතන් දෙන්න පුළුවන් මේ මාසෙ ඉඳන් භාවනාවට විශාල වශයෙන් ස්වාමීන් වහන්සේලාත් සහභාගී වෙන බව දන්නලා තිනවා මේ කටින පිංකම් ඉවරු නිසා ඒ සියලු දෙයට අපි බොහෝ අයගේ උදව් උපකාර ලැබුණා අපිට බොහෝ අය මුදලිනුත් ඒ වගේම ඒ සම්මදානිනුත් කටයුතු කළා විශාල වශයෙන් අපි නම් සඳහන් නොකලත් බොහෝ දරුවන් ඇවිල්ලා මේකේ කී දින කීපයක් තාමත් අදටත් වැඩ කරනවා කිසි යැපුම් මේ පඩියක් වේතනයක් නැතුව ඒ වගේම මේ ආයතනයේ වේතන අරගෙන රස්සාවක් හැටියට කරන අය නෙමෙයි ඉන්නේ සියලු දෙනා ස්වයං සේවාවක් කරන්නේ බොහොම පිරිසිදු චේතනාවක් ඇතුව ඒ අය යමක් එකතු කරගන්න අල්ලගන්න අයිති කරගන්න නෙමෙයි ඔබ හැමට යහපතක් කරන්න. ඉතින් ඒක නිසා අපි තව බොහෝ දෙනෙක් සිහිපත් කරන්න ඕන නන් අයුරින් උදව් කළ උපකාර කළ අය මේ ධර්මායතනය පවත්වාගෙන යන්නත් මේ භාවනා වැඩසටහන පවත්වාගෙන යන්නත් ඔබ සමට මේ යහපත් විදියට කරදරයක් නැතුව අපහසුයක් නැතුව මේ ඇවි ආපු පැය ගණන මෙතෙන්දි කාලය ගෙවන. ඒ වගේම අර ජල පිටිපාඩුවක් පිළිට ගණනාවක් ඒ වගේම විශාල වීදමක් දරලා අපි නල්ලිඳ හදලා නල්ලිඳෙන් එන වතුර පිරිසිදු කළා බොන තත්වයටපත් කරන්න ඒ වගේම කුසිය පරිහරණයට ගන්න සකස් කියලා දීලා තිනවා. ඒ සියලු දේවල් වලට අපිට උදව් කළ උපකාර කළ නම් සඳහන් වශයෙන් නම් කළත් නැතත් කටයුතු කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම මේ භාවනා වැඩසටහනටත් පොය දවසටත් නොයෙකුත් තැන් වලට ගිහිල්ලා ආර්ථික මධ්‍යස්ථාන වලට ගිහිල්ලා මේ මම නෙමේ බඩු ගේන්නේ මම ගේන්නේ කියන්නේත් නෑ. ඒවා සංවිධානය කරන කිසි පඩියක් නැතුව ස්වයං සේවා කරන පිරිසක් ඉන්නවා මම නම් සඳහන් කරන්නේ නෑ. ඒ පින්වතුන් ලොකු මහඟු සේවයක් කරනවා ඔබ සමට ඔය දවල් දාණය දෙන්න උදේ දාණය දෙන්න තේපැන් තේ වතුර වගේ දේවල් දෙන්න ඒ සියලු දෙනාටත් අපේ යුතුකමක් වගකීමක් තියෙනවා ඔබ සමග යුතුකමක් වගකීමක් තියෙනවා ඔබ ණයෙන් මිදී නිදහස් වෙනවා පින් දුන්නොත් පින් පැවරුවොත් පින් අනුමෝදන් කළොත් ඒ අයට පමණක් නෙමෙයි ඒ අයගේ නමින් මිය පරලෝකීය සතර වර්ගයේම සියලු ඥාති මිත්‍රාදීන්ට අපි පිරිසිදු චේතනාවක් ඇතුව අවංක සිටින් තවදුරටත් එවැනි යහපත් සේවාවක් කරගෙන යන්න තව බොහෝ පිරිසකටත් මේ ධර්ම දානය දෙන්නට ඒ අයටත් ශක්තිය හැකියාව ලැබෙන්නට ඔබේ හැමගේ ආශිර්වාදය ඔබ ගමගේ පින් අනුමෝදනාව උපකාර වෙනවා. ඉතින් ඒක නිසා ඒ වගේම අවසාන වශයෙන් ඔබ හැම මෙතනට පැමිණියේ නැත්නම් මම ධර්ම දේශනා කරන්න කාටද? ඉතින් ඒක නිසා ඔබ හැමගේ නමින් මිය පරලෝකීය සියලු ඥාති මිත්‍රාදීන්ට තම තමන්ගේ මව්පියන් මව්ද මව්පියන් සංසාරගත අනවරත් සංසාරේ තමන්ගේ ඥාතීන් වූ මව වූ පියා වූ සහෝදර සහෝදරිය සමන්පුරුෂ භාර්යාව දරුවෝ මුණුබුරෝ සියලා ආච්චිලා සහෝදර සහෝදරියෝ සේවක ස්වාමීන් මේ වූ සියලු දෙනාටත් ඔබ පින් දෙන්න ඕන පින් පවරන්න ඕන පින් අනුමෝදන් කරන්න ඕන ඒක අපේ යුතුකමක් වගකීමක් ඥාති ධර්මීට පිළි. ඒ නිසා පිරිසිදු චේතනාවක් ඇතුව යහපත් සිතින් සියලු දෙනා මේ ගාථාවන් කියලා ඒ උදව් කළ උපකාර කළ අයටත් පින් බලාපොරොත්තු වෙන අයටත් සියලු පරදත්ත උපජීවීන්ටත් තුන් සිත පහදාගෙන කැපකොට ඒ අයව මුදවා නිදහස් කිරීමේ චේතනාවෙන් තමන් මේ ණයගන් දෙනුවෙන් මිදී නිදහස් වන චේතනාවෙන් පින් දෙන්නට පින් පවරන්නට පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කියලා පින් එතාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා දන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානු තෝ සබ්බ සම්පත්ති සිද්ධිය ඉදම් මේ ඥාතීනං සුඛිතාන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතාන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං තෝ සුඛිතාන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාගමෝ සතන් සමාන හෝතු යාව නිබාන පත්‍ය හොඳයි සියලු දෙනාටම යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා සහනයක් වේවා ධම්මානු ධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන්නටම මේ සියලු ධර්ම කරුණු උපකාර වේවා හේතු වාසනා වේවා.